සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචමානි භික්ඛවේ බලානි කතමානි පංච සද්ධා බලං විරිය බලං සති බලං සමාධි බලං පඤ්ඤා බලන්ති ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සසර දුකෙන් එතෙරව නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම සඳහා ධර්මයේ දේශනා කරනකොට නානා විදිහට නානා ආකාරයෙන් ධර්මයේ දේශනා කරලා තියෙනවා. ඒ දේශනා කරපු ධර්ම මාර්ගය අපි සාමාන්‍යයෙන් හඳුනනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. බෝධිපාක්ෂික කියන එකේ තේරුම බෝධියේහි පක්ෂේහි ඒ පැත්තේහි තියෙන ධර්ම. යම් කිසි පක්ෂයකට සම්බන්ධ නැන්නේ උන්ට යම් එක දර්ශනයක් තියෙනවා. ඊළඟයක් තියෙනවා. කටිය කොහේ හිටියත් ලෝකයේ එකම අරමුණකට වැඩ කරන පිරිසක්. ඒ වගේ මාර්ග ඥානියට හේතු භූත වෙන නිර්වාණ ධාතුව අධිගමණයට හේතු වෙන යම් ධර්ම සමූහයක් තියෙනවා නම් ඒ සමූහය බෝධිය නැමැති මාර්ග ඥානෙහි නිර්වාණ ධාතුවේහි පැත්තේ පක්ෂෙහි තියෙන ධර්ම කොටස්. බෝධිපාක්ෂික ධර්ම කියලා. ඒ බෝධිපාක්ෂික ධර්ම 37 වර්ග 7කට කඩලා තියෙනවා. මොනවද 7? සතිපට්ඨාන 4යි. සම්‍යක් ප්‍රධාන 4යි. රිද්ධිපාද 4යි. ඉන්ද්‍රිය 5යි. බල 5යි. බොජ්ජංග 7යි. මාර්ගාංග 8යි. මේ එක එක කොටසක් වෙන වෙනම නිවන් මාර්ග වෙන වෙනම නිවන් මාර්ග. මම මාතෘකා වශයෙන් අද තැබුවේ මේ අතුරෙන් පංච බල පිළිබඳව. බල බලය කියලා කියන්නේ අපි කියන්න පුළුවන් විවහාරයේ හැටියට ප්‍රතිවිරුද්ධ දෙයින් නොසැලී සිටීමට ඇති ශක්තිය හැකියාව. ප්‍රතිවිරුද්ධ දෙයින් කම්පා නොවන දේ වෙනද බලය කියලා කියන්නේ. බල වර්ග ගොඩක් තියෙනවා. කායික බල තියෙනවා. යුද්ධ බල තියෙනවා. සේනා බල තියෙනවා. සියලු බලයන් අතරින් මේ සෑම බලයකින්ම බලාපොරොත්තු වන්නේ කරුණු දෙකක්. ප්‍රතිපක්ෂ ධර්මයක් විරුද්ධ ධර්මයක් විසින් හානි කරන්නට බැරි බව. හොඳ සේනාවක් තියෙනවා කියන්නේ වෙන රටකට ආක්‍රමණය කරන්න බෑ. එහෙමනේ වග කියන්නේ. අපේ රටට හොඳ බල සම්පන්න සේනාවක් ඉන්නවනේ. අපි වග කියනවා පොරවැසියන්ට. කිසිදු රටකට අපිව ආක්‍රමණය කරන්න බෑ. දෙවෙනි කරුණ මොකද්ද? බලයේ තියෙන දෙවෙනි දේ ප්‍රතිවිරුද්ධ ධර්ම නසන්නට පුළුවන් වීම. විරුද්ධ සේනාව විනාශ කරන්නට පුළුවන්. බලයේක ලක්ෂණ දෙකක්. ඒ කියන්නේ එන ආක්‍රමණයක් ප්‍රහාරයක් පීඩනයක් දරා ගන්නට පුළුවන් වීම. දැන් ඔය සමහර ක්‍රීඩාවලක් තියෙනවනේ රග වගේ ක්‍රීඩාවල එන ප්‍රහාරය දරන්නට පුළුවන් වෙනට. ඒක බල සම්පන්න කණ්ඩායම. ඒ වගේම අනිත් පැත්ත යට කරගෙන විනාශ කරගෙන පරද්දවල යන්නට පුළුවන් වෙනට. මේක තමයි බලය කියන එකේ අපේ මෙතන ගන්න අර්ථය. ප්‍රතිවිරුද්ධ ධර්ම වීනේ කම්පා කරවිය නොහැකි ඒ වගේම ප්‍රතිවිරුද්ධ ධර්ම නසා විනාශ කළ හැකි දේ බලනම් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ නිවන් මාර්ගයේ වගේ බල ධර්ම පහක් දේශනා කරලා තියෙනවා. නිවන් මාර්ගයේහි ඉලක්කය නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීම. ඒකට සතුරු කවුද? කෙලෙස් ධර්ම. පිටරට රටකට නම් ආක්‍රමණය කරන කෙනානේ ත්‍රස්තවාදී යනි සතුරා. මොකද ඉලක්කය සෞභාග්‍යමත් මිනිසු ජීවත් වෙන. සැපෙන් මිනිසුන්ට ජීවත් වෙන. තරට ඉලක්කේ. ඒකට හානි කර දේ තමයි ආක්‍රමණය සතුරා. එතකොට සෞභාග්‍ය කරා යන්න නම් සාමාන්‍යයෙන් ඒක අත්විඳින්න නම් රාජ්‍ය නායකයෝ හිතනවා සතුරාට හොලවන්න බැරි සතුරා විනාශ කළ හැකි හමුදාවක් බලකොටු ආදී තියෙනවා නම් තමන්ට ඒ ඉලක්කය සපුරා ගන්න පුළුවන්. ඒ වගේ කෙනෙකුනේ ඉපදෙන මැරෙන ඉපදෙන මැරෙන කෙලවරක් නැති මේ සංසාර ගමන අහවර කොට නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීම නැමැති ඒ ඉලක්කය සපුරාලීම සඳහා පුද්ගලයාට තියෙන බාධකේ තමයි ක්ලේශ ධර්ම. ඒ ක්ලේශ ධර්ම වලින් නොසෙල්විය හැකි ශක්තියක් තමන්ගේ හිත තුල තියෙන ඒ කෙලෙස් නැසීමට තරම් ශක්තියක් තියෙන කෙනෙකුට විතරයි ඒ නිර්වාණ ධාතුව අධිගමනය කරන්නට පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිවන් මාර්ගය දේශනා කරනකොට තමන්ගේ సంతානය තුල ඇති කරගන්නට කීවා බල ධර්ම පහක්. මොනවාද මේ බල ධර්ම පහ? පංචමානි විග්ගවේ බලානි මහණෙනි, මම නුඹලාට දේශනා කරනවා සසන්තානිය තුල ඇති කර ගත යුතු බල ධර්ම පහක්. ඒ බල ධර්ම ඇති කරගත ඒ බල ධර්ම කෙලෙස් වලින් යටපත් කරන්නට කම්පා කරවන්නට බෑ. ඒ වගේම කෙලෙස් නැසන්නට සමර්ථයි. මොනවද මේ බල ධර්ම පහ? සද්ධා බලං ශ්‍රද්ධාමික බලයක්, විරිය බලං වීරියක බලයක්, සති බලං සතිය සිහිය තව බලයක්, සමාධි බලං සමාධිය තව බලයක්, ප්‍රඥා බලං ප්‍රඥාව තව බලයක්. මෙන්න බල පහ මොනවද? ශ්‍රද්ධාව, වීරිය, ස්මෘතිය, සමාධිය, ප්‍රඥාව. මේ බල ධර්ම පහ ඇති කරගත් సంతානය කෙලෙස් වලින් කම්පා කළ නොහැකි. ඒ సంతානය සසන්තානයේ ඇතිවන සියලු කෙලෙස් නසා විනාශ කර දමනවා. අපි නිවන් දකින්න යන ගමනේ සසර දුකයි කියලා අවබෝධ කරගෙන දවසක හෝ නිවන් දකින්න නිවනට පත්වන්නට බලාපොරොත්තු වෙනවා නම් මේ సంతානය තුළ මේ බල ධර්ම පහ ඇති කරගත යුතුයි. ඒ බල ධර්ම පහ ඇති කරගත්ත පුද්ගලයා පුරුෂයා හෝ ස්ත්‍රිය කෙලෙස් වලින් කම්පා කරවිය නොහැකි, කෙලෙස් යටපත් කර කෙලෙස් විනාශ කර තමන්ගේ ඉලක්කය වූ සසරින් එතර වීම සාක්ෂාත් කරන්නට නිවන අධිගමනය කරන්නට සමර්ථ වෙනවා. මතක තියාගන්න මේ බල ධර්ම වල දුර්වලතාවය නිසාම තමයි කෙලෙස් ඔබව අභිභවන්නේ. රාගයේ ඔබව අභිවවත්, ද්වේෂයේ ඔබව අභිවවත්, විලාපක ශෝකයේ ඔබව අභිවවත්, භය సంతානයේ අභිභවා සිටියත් මේ සියල්ලටම හේතුව බල ධර්මයන්ගේ දුර්වලතාවය. එනිසා මේ බල ධර්ම පිළිබඳව දේශනාවේදී අපි කතා කරන්නේ සසන්තානයේ තමන්ගේ සිත බල සම්පන්න ශක්තිමත් කරගත යුතුයි කියන එක. මොකක්ද මේ ශක්තිමත් භාවය? මොකක්ද මේ බල සම්පන්න භාවය කියන එක තේරුම් ගන්නට ඕනේ. අයෝමය පුරුෂයෙක් නම් හොඳට මස් පිඩු හැදිලා ඕන පහරක් කන් මේ පිළිගන්නට පුළුවන් මල්ලව පොර කරුවෙක් නම් එයා කොච්චර පහර කෑවත් වැටෙන්නේ නැතිව දිගටම තමන්ගේ සටන කරන්නට පුළුවන් නම් එයා බලසම්පන්න මල්ලව පොරකරුවෙක් රෙස්ල කෙනෙක්. ඒකට ස්ටැමිනා තියෙන්නට ඕනේ නේ, දරා ගන්න පුළුවන් වෙන්නට ඕනේ, වේදනාවන් ඉවස ගන්නට පුළුවන් වෙන්නට ඕනේ. එතකොට තමයි මේ තරගයේ ජය ගන්නට පුළුවන්. ඒක ඉන්නට ඕනේ. ක්‍රීඩාවක් කරන්න ගියත් එහෙමයි. බොහෝ වෙලා මහන්සි වෙන්නට පුළුවන් වෙන්නට ඕනේ. ඒක ඉන්නට පුළුවන් වෙන්නට ඕනේ. ඒ වගේ තමයි මේ කෙලෙස් එක්ක කරන යුද්ධෙදී කෙලස් නසලා දවසක නිවන අධිගමනය කරන්න යන ගමනේදී ඔබගේ సంతානය අතිශය බලසම්පන්න సంతානයක් විය යුතුයි. ඒ බලය මනින්නේ මස් පිළි වලින් නන් නෙවෙයි. ඒ බලය මනින්නේ ඔබ කොතරම් සංසිද්ධීන් වලට ජීවිතේ පෙරළි වලට අනපේක්ෂිත දේවලට කොතරම් සාර්ථකව මුහුණ දෙනවාද කියන එකයි. ඒක තවත් ලෞකික පැත්තෙන් බැලුවොත් අපි කියනවා ඉංග්‍රීසියෙන් emotional stability. කොච්චර සාර්ථකව තමන්ගේ හැඟීම් පාලනය කරගන්න පුළුවන් කෙනෙක් වීම, මේක බලයක්. එක නිකන් සරල උදාහරණයකින් හිතන්න. මේක ද්වේෂයේ දරන්නේ හැම ක්ලේශයකටම. නිවන් ගමනේ මේක අතිශය වැදගත්. මේක පැහැදිලි වෙයි දේශනාව අවසානයේ. කොතරම් වැදගත්ද කියලා. සරලව හිතන්න. කවුරු හරි ඇවිල්ලා අපි හැමෝම දන්නවනේ පළවෙනි දේ ද්වේෂය වැරදි කියලා. බෞද්ධයෝ වශයෙන් මේ ද්වේෂය සාධාරණීකරණය කරන කෙනසක් ඉන්නට පුළුවන්. නැග ගැහුවොත් ගහන්නට ඕන, බැන්නොත් බනින්නට ඕන, මැරුවොත් මරන්නට ඕන. එහෙම කියන පිරිසක් ඉන්නට පුළුවන්. මේ පිරිසට නෙවෙයි මෙතන මම බලන්නේ. මම හිතනවා බෞද්ධයෝ වශයෙන් හැමෝම පිළිගන්න දෙයක් ද්වේෂය වැරදි. සමහර තැන්වල අපි ඒක යොදා ගන්නවා වෙන්නට පුළුවන්. සමහර තැන්වල අපි ද්වේෂ කරනවා වෙන්නට පුළුවන්. තරහ ගන්න. හැබැයි අපි දැනගන්නට ඕනේ ද්වේෂය වැරදි දෙයක් නෙවෙයි. ද්වේෂය පීඩාකාරී. ඒ නිසාමනේ අපි කියන්නේ මාව කේන්ති ගස්සන්න එපා කියලා. නැත්තම් කියන්නේ බුලුවන් තරම් මාව කේන්ති ගස්සන්න කියන්නේ නැහනේ. ඒක ප්‍රියකරණං, ඒක ඉෂ්ඨනං, ඒක හැමෝටම ප්‍රිය දෙයක් නං අපි කියන්නේ නැහැ. හැමෝම එහෙනම් මාව කේන්ති ගස්සන්න නේද? අපි කියන්නේ කේන්ති ගස්සන්න එපා. මොකද අපි දන්නවා කේන්ති ගත්තොත් ඔබත් කරදරේ, මමත් කරදරේ. අපි අතර තියෙන ප්‍රියභාවයක් නැති වෙනවා. ඒක ද්වේෂයේ වැරදි දෙයක්. ඒක නම වාදයක් නැහැ. දැන් ඔබ හිතන්න කවුරු හරි ඇවිල්ලා ඔබට එකපාරට බැනගෙන 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 යනවා. හොඳටම තමන්ගේ අර නිලයට ගහන්න වගේ සංවේදීම තැන් වලට බැනගෙන යනවා. සමහර දෙමව්පියන්ට වෙන්න පුළුවන්, දරුවන්ට වෙන්න පුළුවන්. තමන්ගේ වර්ගයට වෙන්නට පුළුවන්, තමන්ගේ පවුලට වෙන්න පුළුවන්, තමන්ගේ රූපේන ඔකේ කිදෙන් දැන් අපහාස කරනවා, නිඳා කරනවා, චෝදනා කරනවා. මොකද හිතන්නේ? කවුරු හරි බැනගෙන බැනගෙන යනකොට ඒකට විරුද්ධව අනිත් පැත්තට බනින එකද ලේසි, ඒක ඉවසන එකද ලේසි? අමාරු මොකද? බනින එකද අමාරු, ඉවසන එකද අමාරු? ලොකු බලයක් ඕනේ බනින්නද ඉවසන්නද? අපිට unleashing your anger, ද්වේෂය පිට කරන්න අමුතු බලයක් ඕනේ නැහැ. ඒක පොඩි ළමයෙක් කරනවා. තමන්ගේ සෙල්ලම් බඩුව අයියා ගත්ත ගමන් කෑ ගහන, මොකද ද්වේෂය? කෑ ගහලා අඬනවා. අම්මා කිරි දෙන්න ආවේ නැත්තම් අඬනවා. මොකක් කියලා හිතන්නේ? අපි ඒ වෙලාවට හොරතල් කරනවා. නැහැ, මේ ද්වේෂය පිට කරන්න එපා ඇති. තමන්ට දෙයක් නොලැබෙනකොට අඬනවා යනු ද්වේෂය පිට කිරීම. ඒ වගේම කවුරු හරි බැන්නොත් අනිත් පැත්තට බනිනවා කියන එක ද්වේෂය පිට කිරීම. ඒ නිසානේ අපි ළමයා ලොකු වෙනකොට කියන්නේ හුරු කරවන්නේ නොකැමති දේවල් නොලැබෙනකොට අඬන්න එපා කියලා අපි හුරු කරවන්නේ. මොකද එහෙම අඬන්න පටන් ගත්තොත් වැඩිහිටි කෙනෙක් වෙලා අඬනකොට ඒක ඩිෆෙක්ට් එකක්, ඒක මානසික ප්‍රශ්නයක්. පොඩි කාලේ අපි ඉවසන, අපි හොරතල් කරනවා ඒකට. අපිත් ඒකට hina වෙනවා. නමුත් එහෙම නෙමෙයි. ඒක මිනිස්සෙක් වශයෙන් ගත්තම, පරිපූර්ණ මිනිස්සෙක් වශයෙන් ගත්තම තමන්ට දේවල් නොලැබෙනකොට අඬනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක් නේ. නිසා මතක තියාගන්න, ද්වේෂය ආවේගය පිටකරන එක ලීසි.
ඒවේගේ ආවේගයක් ආවත් ඒක දරාගෙන හිත කුසලෙහි පවත්වා ගැනීම අපහසුයි. අන්න බලය. එනිසා බුදුරජාණන් දේශනා කරන රහතන් කන්ති බලං බලා නීකං තමහං බ්‍රෝමි බ්‍රාහ්මණං. මම බ්‍රාහ්මණේ කියලා කියන්නේ ඉවසීම නැති නැමැති බලය තියෙන, ඉවසීම නැමැති බල සේනාංකය තියෙන. ඒ වගේ හමුදාවක් ඉවසීම නැමැති හමුදාව යමෙක් ගාව සිටිනම් ඔහු තමයි මම බ්‍රාහ්මණේ කියන්නේ. ඔහු තමයි මම රහතන් වහන්සේ කෙනෙක් කියලා. මම රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ. ඒ නිසා මතක තියාගන්න හැමතිස්සෙම ඍණාත්මක වැරදි කෙලෙස් හැඟීම් වලට යන්නේක ලේසි, ඊට විරුද්ධව කුසලයේ පැවතීම අමාරුයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි බල සම්පන්න භාවයේ මනින්නේ පිංගතුනි කොතෙක් දුරට ඒ අවස්ථාවලදී කෙලෙස් වලට නොඇටි හරි මාර්ගයේහි හරි ප්‍රතිපදාවෙහි ඉඳීමට යමෙක් සමර්ථනම් ඒ කෙනා බල සම්පන්නෙක්. මේ කියන්නේ මානසික බලය සම්බන්ධයෙන්. හොඳට තේරුම් ගන්න. මානසික බලය. ඒ මානසික බලයේ හීන වීම නිවන් මාර්ගෙහි බාධාවක්. ඔබ යම් වෙලාවක මොනම හරි සිද්ධියක් මත මේ කියන එක ගොඩාක් ඉහළ ස්ටෑන්ඩඩ් එකක් වෙන්නට පුළුවන්. මොනම හරි හේතුවක් මත ඔබ ඇඬුවොත් ඒක කුසල බලයන්ගේ හීනවීමක්. මොනම හරි හේතුවක් උඩ ඔබ කිපුණොත් ඒක කුසල බලයන්ගේ හීනවීමක්. මොනම හරි හේතුවක් උඩ ප්‍රතිපදාවෙන් ඉවත් වුණොත් ඒක කුසල බලයන්ගේ හීනවීමක්. දැන් බලමු මේ බල පහෙන් මොනවද නසන්නේ, කාට විරුද්ධවද මේ කටි නැගී සිටින්නේ, කාගේ පීඩනයේද මොවුන්ට ඉවසන්නට පුළුවන්. ශ්‍රද්ධා බලයක් කියලා කිව්වනි. ශ්‍රද්ධාව කියන එකේ තේරුම බුදුන් දහම් සමුන් පිළිබඳව විශ්වාස කිරීම, පිළිගැනීම, කර්ම කර්මඵලය පිළිගැනීම, හොඳ නරක පිළිගැනීම, අවබෝධයේ තියෙන තරමට ඒක බලවත්. මේ දෙල කියන ශ්‍රද්ධාව කියලා. ඒ ශ්‍රද්ධාවට විරුද්ධ ගතිය තමයි අශ්‍රද්ධාව. වැරදි දෘෂ්ටිය, කර්ම විපාක නොපිළිගැනීම, ඒ පිළිබඳව සැකකිරීම, මේ සියල්ලම ශ්‍රද්ධාවට විරුද්ධයි. මේ සියල්ල ඇති වෙන කල්හි ශ්‍රද්ධා පලා යනවා. ඉතින් තමන්ගේ సంతාන ඇති වෙන්නටම අවශ්‍ය නැහැ. ඒ සම්බන්ධයෙන් දේශනාවක් ඇහෙනකොට, කරුණක් ඇති වෙනකොට, කවුරුරේ කරුණක් කියනකොට ඒ වෙලාවේදී ඔබගේ ශ්‍රද්ධාවේ සෙලවීමක් වෙනවනම්, විශ්වාසයේ දෙදරනවනම්, සැකයක් ඇති වෙනවනම්, කැටි වෙන්නට පුළුවන්. සෝවාන් වෙනකන් මේක වෙන්නට පුළුවන්. නව මතක තියාගන්න, ඒක ඇති වෙනවා යනු අර අශ්‍රද්ධාව නැමැති සතුරා ඔබගේ ශ්‍රද්ධාව නැමැති බලය හෙළෙව්වා කියන එක. එහෙමවත් සෙලවෙන්නේ නැත්තම් අන්න ඒක ශ්‍රද්ධා බලයක්. කාටද මේක උනේ? සූරම්බට්ට. සූරම්බට්ට මානවකයා කල්ප ලක්ෂයක් පෙරම් පුරපු කෙනෙක්. එතුමා අන්‍ය තීර්ථකයන්ගේ ශ්‍රාවකේ. එක දවසක් බුදුරජාණන් වහන්සේ සූරම්බට්ටගේ නිවසට වැඩම කළා. එතුමා කල්පනා කරා, එතුමා බුදුරජාණන් සරණ ගියපු කෙනෙක් නෙවෙයි, මේ ශ්‍රමණ බව ගෞතමයේ උසස් කුලයකින් ආපු කෙනෙක්, ශස්ත්‍රීය කුලේ රජකම තිබිච්ච කෙනෙක්. ඒ වගේම ලෝකයේ බොහොම ගෞරව බහුමානයට ප්‍රාප්ත වෙච්ච කෙනෙක්, රජවරු බව සලකන කෙනෙක්. ඒ නිසා මෙවන් සමාජයේ වැදගත් මිනිස්සේ මගේ නිවසට ආවම මගේ පිළිගැනීම විශ්වාසය අදාළ නැහැ, මම යන්න ඕනේ එතුමා පිළිගන්න. මොකද නිවසට ඇවිල්ලානේ ආගන්තුකයෙක් ලෙස, වැදගත් කෙනෙක්, රජෙක්ගේ පුතෙක්. ඊළ වන්දනා කරා. වන්දනා කළා, ගෙදරට වැඩමුවා, දානි පිළිගැන්නුවා. විශ්වාසයක් තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ දන් වළඳලා අවසානයේදී එතුමාට ගැළපෙන ධර්මයක් දේශනා කළා. ඒ ධර්මයේ කෙළවර මෙතුමා සත්‍ය අවබෝධ කළා.
බොහොම පිළිසඳර කතාවකදීලා බුදුරණස් පිටත් වුණා. ටික වේලාවක් යනකොට මාර දිව්‍ය පුත්‍රයා කල්පනා කරන මේ සූරම්බට මෙතෙක් කල භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් නෙවෙයි, මගේ වසඟේ හිටපු කෙනෙක්. බලන්නට ඕනි බැරි වෙලා හරි මාගේ වසඟේ ඉක්මෙව්වද නැද්ද අනිත් ශ්‍රාවකයෝ වගේ. මොකද කරේ? ආම අමාරු පරීක්ෂණයක් කරා. මොකද බුද්ධ වේසයෙන් එතුමා වෙත ආවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගේ යුක්තව, මොකද ඔවුන්ට තියෙනවානේ රූපේ වෙනස් කරගන්න බලම් බව. බුදුරයන් වහන්සේම පාත්‍ර සිවුරු දරනවා වගේ ඇවිල්ලා ආපහු නිවස ඉස්සරහට ආවා. මේ වෙලාවේදී සූරම්බට්ට කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ ආපහු හැරලා එන්නේ අපිට වගේ, අපිනම් සමහරලාට අමතක වෙනවා, පත්කඩේ අමතක වෙනවා. එහෙම නෑ බුදුරජාණන්සේ. බුදුරජාණන්සේ කියලා කියන්නේ ඒ සෑම දෙයක් ගැනම අතිශය සතිමන්ත, හැම දෙයක් ගැනම හිතලා කටද. ඒකනේ ඉතින් බුදුරෙයි කියලා කියන්නේ. බුදුරෙයිගේ ආපසු ගමනක් නෑ, මොනවා හරි විශේෂ සිදුවීමක් උත්තර එන්නේ. මොකද දන්නේ නෑ, දැන් දන්නේ නෑ බුදුහඳුර වගේ තමයි පේන්නේ. බුදුහඳුර කියලා විශ්වාස කළා. මොකක් හරි විශේෂ සිදුවීමක්, පොඩි දෙයක් නම් නෙවෙයි. ගිහිල්ලා ඇව්වා සමා ස්වාමීනි, දැන්නේ දැන් වළඳලා ගියේ, මොකද ආපහු වැඩි. ඒ වෙලාවේදී මේ මාරයා කියන බුද්ධ විලාසයෙන් අම්බට්ටය මට පොඩි වැරදීමක් වුණා මගේ බණේදී. අපිත් ඔය සමහර වැරදුනම හදනවනේ බණවල. මගේ බණේදී පොඩි වැරද්දක් වුණා. මම කිව්වා පංචඋපාදානස්කන්ධේ සියලු රූප, සියලු වේදනා, සියලු සංඥා, සියලු සංස්කාර, සියලු විඥාන අනිත්‍යයි කියලා. තාවකාලිකයි. ඒ කියන්නේ දිව්‍ය තලයක උපන්නත්, බ්‍රහ්ම තලයක උපන්නත් මේ සියලු සංස්කාරය අනිත්‍යයි කියලා මම දේශනා කරා. ඒක පොඩි වරදක් තියෙනවා අම්බට්ටේ. සමහර සංස්කාර ධර්මයෝ නිත්‍යයි. මම මේ වරද්ද හරි ගස්සන්න ආවේ කියලා කිව්වා. මේක මේ වෙන කෙනෙක් අහපු තොරතුරක් නෙවෙයි. දැන් උදාහරණයකට අපි ධර්මයේ කියනවනේ වෙන කෙනෙක් කියන අන්න අහවල් දේ හොයාගත්ත අහවල් දේ වුණා, ඒ නිසා මේක වැරදි කියලා කියනකොට එහෙම දෙයක් නෙමෙයි. මේ බුද්ධ විලාසයෙන් ඇවිල්ලා මේ අම්බට්ට දන්නේ නැහැ මේ මාරයා කියලා. බුදුරජාණන් වහන්සේම දැන් ඇවිල්ලා කියන්නේ අනිත් පැත්තට. ඒ වෙලාවේදී මෙතුමා කල්පනා කරනවා අමෝග වචනා ජිනා හිස්වචන කතා කරන්නේ. බුදුවරු වචනයක් කතා කරනවා නම් හිතලා මතලා කල්පනා කළා අවබෝධයෙන්මයි කතා කරන්නේ. මේ නම් බුදුරජාණන් වහන්සේ විය නොහැකි. මොකද තමන්ට ප්‍රත්‍යක්ෂයි. යංකින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධම්. යමක් හේතුන් නිසා හටගනී නම් ඒකාන්තයෙන් නිරුද්ධ විය යුතුයි කියන එක තමනුත් අවබෝධ කරලා එතුමා ඒකාන්තයෙන් තීරණය කරනවා මේ නම් බුදුරජාණන් වහන්සේ විය නොහැකි. හැබැයි මෙවන් ක්‍රියාවක් සිද්ධ කරන්න, බුදුන්ට අපහාස වෙන විදිහට මෙවන් වූ ක්‍රියාවක් සිද්ධ කරන්න නම් මේ සුළුපටු කෙනෙක් වෙන්න බෑ, අනිවාර්යෙන් මාර්යා විය යුතුයි. ඇහුවා මාර්යා නේද? ඒ ආර්ය ශ්‍රාවකයා විසින් අහපු ප්‍රශ්නය හරියට පොරෝ පහරක් වගේ වුණා කියනවා මාර්යාට. ඒලා කියන මාර්ය ඔව් මම මාර්යා ඔබ නෙවෙයි, ඔබ වැනි 100ක් 1000ක් ආවත් ධර්මයේ කෙරෙහි තියෙන මාගේ විශ්වාසය, ශ්‍රද්ධාව, පිළිගැනීම, අවබෝධය අංශු මාත්‍ර වෙනසක් ඔබට ඇති කරවන්නට බෑ. ඒ නිසා මගේ ඝර ద్వාරේ, නිවෙස් ద్వාරේ ඉන්නට එපා කියලා අර අසුරුසනක් ගහලා පිටත් වෙන්න මාරයා පිටත් වුණා. මේ කරුණ කියලා බුදුරණස්ස දේශනා කරාට පස්සේ තමයි බුදුරයන් වහන්සේ මහණෙනි මාගේ ශ්‍රාවකයන් අතර, උපාසකවරුන් අතර නොසෙල්වෙන ශ්‍රද්ධා ඇතිය උන් අතර මේ සූරම්බට්ට අග්‍රයි කියලා අගතන්ත්‍ර ලබා දුන්නේ. මේ පින්වතුනි ශ්‍රද්ධා බලය මැනිච්ච තැනක්. ශ්‍රද්ධා බලය කියලා කියන්නේ මේක අන්ධ භක්තිය නන් නෙවෙයි, මතක තියාගන්න. කෙනෙක්ට හිතෙන්න පුළුවන් කර්ම විපාක පිළිබඳ නුවණ, බුදුන් දහම් සංගම් පිළිබඳ නුවණ, මේක හුදු භක්තියක් නේද, මේක හුදු විශ්වාසයක් නේද, ඒ විශ්වාසය අන්‍ය ආගමිකයන්ට තියනවා නේද, එහෙනම් මොකද්ද මේකේ වෙනස? මේ කියන්නේ දැඩිව පිළි අරගෙන ඉන්න විදිහ නෑ 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 ඒක නෙමෙයි කියන්නේ. ඒක චංකී සූත්‍රය අනුසාරයෙන් තේරුම් ගන්න. චංකී සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරනවා ශ්‍රද්ධාව, රුචිය, අනුස්සවය, තමන් අහලා තියෙන දේ පරපුරෙන් ආපු දේ, ආකාර පරිණතකේ තමන් හිතපු දේ, ditthi nijjhanakantiya තමන් හිතලා තේරුම් ගත්ත දේ, මේ පහම ද්විධා විපාකයි. හරියන්න පුළුවන් වරදින්න පුළුවන්. හැබැයි යමෙක් නිවැරදි ධර්මයේ දේශනා කරන ශාස්ත්‍රවරයෙක් ළඟට ගිහිල්ලා ධර්මය අහරා ක්‍රමානුකූලව ධර්මයේ තේරුම් ගන්නකොට යම් ශ්‍රද්ධාවක් උපදී නම් ඒ ශ්‍රද්ධාව නිසා සද්ධා ජාතෝ උපසංකමති උපසංකමන්තෝ පෛරුපාසතියාදී ලෙසට ඒ අවබෝධයෙන් යුක්තව දෙවෙනි ශ්‍රද්ධාවක් උපදී නම් මේ ශ්‍රද්ධාව ස්ථාවර ශ්‍රද්ධාවක් ආකාරවති ශ්‍රද්ධාවක්. එවන් ශ්‍රද්ධාවක් ගැන මේ කියන්නේ. එහෙම නැතුව මගේ අම්මා බෞද්ධ නිසා, අපේ වර්ගයේ බෞද්ධ නිසා, අපි ඉපදුනේ බෞද්ධ පවුලක නිසා, ඒ නිසා මම මේක අරගෙන, එහෙම නෙමෙයි මේ කියන්නේ. එහෙම ඉතින් හැමදැනම සමානයිනේ. තේරමාදී හැඩිට එහෙම හරි ශ්‍රද්ධාවේ පිහිටීම යහපත් දෙ සරකලා තියෙන එක වෙනම දෙයක්. මෙතර බලයක් වන්නේ පින්වතුනි, සූරම් බට්ටගේක බලය වුණේ අවබෝධය, සෝවාන් මාර්ග ඥානයත් සමග පැමිණි ශ්‍රද්ධාව සොලවන්නට බැරි එක. එනිසා ප්‍රතඥන සත්වයා පවා අවබෝධ ඥානය, ධර්මඥානය, භාවනාඥානය, තමන් පුරුදු කරන ප්‍රතිපත්තියෙන් ඇතිවෙන ඥානය, අවබෝධය, අධ්‍යක්ීම, මේවා තුළින් යම් ශ්‍රද්ධාවක් ඇතිවේ නම් ඒ ශ්‍රද්ධාව නොසෙල්විය හැකි මට්ටමට පත් කරගත යුතුයි. එහෙනම් ඒ ශ්‍රද්ධාව ඇති කරගන්නට තියෙන තව තවත් බණ අසමින් ධර්ම මාර්ගයේ නියැලීම. එවන් වූ කෙනෙක්ට තමයි ස්ථාවර ශ්‍රද්ධාව මුල් බැසගෙන පහළවන්නේ. එනිසා මේ ශ්‍රද්ධාව බලයක් ලෙස හඳුන්වන්නේ හුදු විශ්වාසය නෙවෙයි. එතනදී මෙහෙම මතක තියාගන්න. තමන්ට යම් යම් කරුණු සම්බන්ධයෙන් අවබෝධ ඥානෙ එනකොට සමහර කරුණු නොතේරෙනවා වෙන්නද පුළුවන්. එතකොට තමයි හිතන්නේ මේ දේවල් ප්‍රත්‍යක්ෂ නම්, මෙතෙක් දේරුම් ගත දේවල් ප්‍රත්‍යක්ෂ නම්, මට ප්‍රත්‍යක්ෂ නම්, එහෙනම් මට ප්‍රත්‍යක්ෂ නොවන දෙයක් මේ ධර්මයේ දේශනා කරපු දේ සත්‍ය විය හැකි කියන උපකල්පනයෙන් ඔහු එක පිළිගන්නට පටන් ගන්නවා. ඒ නිසා මේකෙන් මම අදහස් කරන සියල්ලම අවබෝධ කරගෙන විශ්වාස කරනවා කියන එක නෙවෙයි. එහෙම වුණා නම් ශාස්ත්‍රවරයෙක් අවශ්‍ය නැහැ. එහෙම වුණා නම් බුදුරජාණන් වහන්සේ අග්‍රවන්නේ නැහැ නේ. අපි හැමෝම බුදු වෙනවනේ. සමහර දේවල් කියලා විශ්වාසයේ මත පදනම්. හැබැයි මේ විශ්වාසය තමන් ලැබූ ප්‍රත්‍යක්ෂයේ මත පදනම් වෙච්ච එකක්. මේ දේවල් මට ප්‍රත්‍යක්ෂයි, මේ තාක් දේවල් මට පැහැදිලි, මේ කියලා තියෙන දේවල් සත්‍යයි, එසේනම් මට විෂය නොවන දේවලු සත්‍ය විය යුතුයි කියන උපකල්පනයේ විශ්වාස කිරීම. ඒ සමහර කරුණු. හැබැයි බොහෝමයක් කරුණු ශ්‍රාවකයන්ට අවශ්‍ය වෙන මූලික ධර්ම, නිවන් මාර්ගයේ තියෙන සියලු කරුණු ප්‍රත්‍යක්ෂ කරගත හැකිව. එනිසා මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ ඥානයේ මත පදනම් වෙච්ච විශ්වාසයක් තියෙන තුනේ. ඒක නොසෙල් වෙන බවට පත් කරගන්න ඕනේ. නොසෙල් වෙන බවට පත් කරගන්න ඕනේ. මොන මොන කරුණු ඇසුණත්, මොන මොන දර්ශන ඔබ ඉගෙන ගත්තත්, තමන්ට පුළුවන් නම් කර්මයේ විපාකයේ පිළිබඳ නොසෙල් වෙන ස්ථාවර අවබෝධයක පිළිගැනීමක සිටින්නට, බුදුන් දහම් සඟුම් පිළිබඳ ස්ථාවර අවබෝධයක සිටින්නට, බුද්ධත්වය ලැබිය හැක්කක් බව තේරුම් ගන්නට, පිළිගන්නට අන්ධ භක්තියනේ. ඇයි ඒ? උදාහරණයකට කිව්වොත් බුදු වෙනවා යනු කියලා කියන්නේ එකපාර්ට මේ මොකක්වත් වෙන එක නෙමෙයි. තමන්ගේ సంతානය යමක මහා ප්‍රාතිහාරය පානට පුළුවන් මට්ටමට, සර්වඥතා ඥාන මට්ටමට ක්‍රමානුකූලව කාලයක් තිස්සේ පුරුදු කරලා පුහුණු වෙලා ලබන අවස්ථාවක්. ඒ ගමන යන්නට පුළුවන් බව තේරෙන්නට ඕනේ. ඒක හේතුඵලයන් සිද්ධවන්න. මේක තේරුම් ගත්ත කියන්නේ බුද්ධත්වයේ පිළිගත්තා කියන එක. බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ආවල් දිහාවේද මේ දිහාවේද කියන කතාව නේ මෙතන අදාළ වෙන්නේ. බුදු වෙන්නට පුළුවන්ද, බුද්ධත්වයේ ලබන්නට පුළුවන්ද, බුදුවරයෙක් පහළ විය හැකිද, මේ సంతානිය බුද්ධත්වයේ දක්වා දවසක දිනු කරන්න පුළුවන්ද බැරිද, මෙන්න මේ කියන අවබෝධඥානෙ. එවන් වූ තත්වයකට පත්වෙච්ච කෙනෙක් දේශනා කරන්නා වූ ධර්මය ඒකාන්තයෙන් නෛර්යානික බව, නිර්වාණ ධාතුවක් පැවතිය හැකිද, සසරට අවසානයක් තිබිය හැකිද, සසරෙන් අව වෙන්න වූ අවස්ථාවක් තියෙනවද නැද්ද, මෙන්න මේ කියන දේවල් අවබෝධඥානයට සහ විශ්වාසයට පැමිණීම ශ්‍රද්ධාව. ඒක නොසෙල් වෙන මට්ටමකට තියෙන තෝරන. ඒක බොහෝ අයට අද ඉන්න බෞද්ධයන් විශේෂයෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරන බොහෝ දෙනාට ඒ ශ්‍රද්ධාව ප්‍රමාණවත් මට්ටමකට තියෙනවා. ඉතින් 아무තේම වද වෙන්නට එපා. මට ලැබිච්ච අත්දැකීම හැටි මේ මිනිස්සුන් ඇසුරු කරනකොට, ශ්‍රාවකයන් ඇසුරු කරනකොට බොහෝ දෙනාට ශ්‍රද්ධාව හොඳ මට්ටමකට තියෙනවා. දියුණු මට්ටමකට තියෙනවා. ඒක අපි තව වර්ධනය කර ගැනීමයි කළ යුතු වන්නේ. හැබැයි අපිට අඩු වෙන්නේ පිටුනේ ඉතිරි බල හතර. ශ්‍රද්ධා බලය සාමාන්‍යයෙන් හොඳයි. ඒක වර්ධනය කරගත යුතුයි. නමුත් ඉතිරි බල කටිකක් වෙනස්. ශ්‍රද්ධාවේ පිහිටපු කෙනා බුදුන් දහම් සඟුන් විශ්වාස කරනවා. කර්මය කර්මඵලයේ විශ්වාස කරනවා. පුනරුත්පත්තියේ විශ්වාසය. ඒක ඔප්පු කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ඒකට කරුණු කාරණා කියන්න මේ නිසයි පුනරුත්පත්තිය තියෙන්නේ, මේ නිසයි විඥානයක් තිබිය යුත්තේ, මේ නිසයි මරණය මේක අවසන් නොවිය යුත්තේ, මේක තමයි ඒකේ මෙකනිසම. ඒක දේශනා කරන්න මට අවශ්‍ය වෙන්නේ නැහැ බොහෝ දේශනාවල. මොකද ඒක පිළිගන්න පිළිසක්. මුත් ඒක දේශනා කළ තිබිය යුතුයි දවසක ඒක විමසන කෙනෙක් ඉන්න නිසා. මුත් මෙවන් වූ පරිසරවල බණ අහන්න දුර ඉඳලා ඉන්නේ, කාලය කැප කරලා ඉන්නේ ඒ ශ්‍රද්ධාව පිළිගැනීම තියෙන පිරිසක්. ධර්මයේ ශ්‍රද්ධාව, ඒ ශ්‍රද්ධාව තියෙන කෙනා, ඒක පිහිටා ඉන්න කෙනා ඊළඟට කරන්නේ මොකක්ද? තමන් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම මාර්ගයේ යන්නට උත්සාහ දෙනවා. ඒකේ ප්‍රතිඵල ලෙස බණ අහන්න ආවේ. ඒකේ ප්‍රතිඵලය ලෙස තමයි භාවනා වැඩසටහන් වලට කටියෙන්නේ. ඒකේ ප්‍රතිඵලයක් ලෙස තමයි මතක තියාගන්න පොය දවසට පන්සලට ගිහිල්ලා කුසලයක් කරන්නේ. ඒකේ ප්‍රතිඵලයක් ලෙස. ඒකේ අඩු වැඩිකම් තියෙන්න පුළුවන්. කෙනෙක් දවස පුරාම කරනවා වෙන්න පුළුවන්. කෙනෙක් දවසට වරුවක් කරනවා වෙන්න පුළුවන්. කෙනෙක් මාසික සැරයක් කරනවා වෙයි තම තමන්ගේ රුචියනේ. හැබැයි ඒකේ පදනම ශ්‍රද්ධාව. මේ විශ්වාසය නිසා ඒව පිළිගන්නා වූ ධර්ම මාර්ගයේ යෙදෙන්නට වීරියක් ඕනෑකමක් උනන්දුවක් ඇති වෙනවා. මෙතන චේතනාවේ වීරියේ වෙනස දැනගන්න. චේතනාව තමයි ඒක කරන්නට ඕනකම. කිරීමේ උත්සාහය, කිරීමේ උනන්දුව, කිරීමට අවශ්‍ය බව, ඒකට තියෙන කැමැත්ත, ඡන්දය. ඒක කැමැත්තෙන් කරනවා. ඒකට නැඹුරුවක් තියෙනවා. ඒක කරන්න ඕනකමක් තියෙනවා. ඒක දෙකක්. මේ දෙක නෙවෙයි බල වෙන්නේ. කරන්නට ඕනකම තිබීමත්, කැමැත්ත තිබීමත් නෙවෙයි බලය ලෙස හඳුනලා තියෙන්නේ. චේතනාවයි ඡන්දයයි බලය නෙවෙයි. බලය වන්නේ මොකද්ද? පටන් ගත්ත නම් යම් වැඩක්, ආරම්භ කළා නම් යම් වැඩක්, භාවනාවක් වෙන්නට පුළුවන්, ප්‍රතිපත්තියක් වෙන්නට පුළුවන්, සීලයක් වෙන්නට පුළුවන්. මේ කටයුත්ත මොන බාධක ආවත්, මොන ප්‍රශ්නය ආවත්, මරණාසන්නයේ චුතිසිත දක්වා, අරිහත්වයේ දක්වා නොකඩවා අඛණ්ඩව පවත්වාගෙන යාමට තමන්ගේ సంతානිය තුල ඇති මානසික ශක්තිය වීර්යයයි. යම් කෘත්‍යයක් ආරම්භ කළා නම් තමන් හිතනවා මම දවසක පැය භාගයක් භාවනා කරනවා, දිනපතා මම පංචශීලයේ සමාදන් වෙනවා, මාසයක් ගිහිල්ලා භාවනාවක නියැලෙනවා, පැයක් පරියන්කේ ඉන්නවා, මේ සීලය අඛණ්ඩව රකින්නවා, මම හැමදාම සතර කමඨහන් මෙනෙහි කරනවා, බුදුගුණ සියපාරක් වඩනවා, කෙක්කෙනා පිහිටව ගන්න ප්‍රාදිෂ්ඨාන චේතනාවෙන් ඕනකම තියෙනවා, ඡන්දේ තියෙනවා, ආරම්භ කරා, එකත් වීරියක් පවත්වාගෙන ගියා, අපේක්ෂිත ඉලක්කය එනකම් පවත්වාගෙන යනවා. එතන කියන දිනව කරා වීරිය අවසන් වෙන්නේ අරිහත්වේ. ඒකෙන් කියවෙන මොකද්ද? මේ ජීවිතේ රහත්ුනේ නැත්තම් ඒක අවසන් වෙන්නේ චුතියෙන්. මොකද ඒකේ මැරෙනකම් කරන්න කියලා කිව්වා. කොච්චර කල් කරන්නේ? අවුරුදු 10ක් කරලා නවත්තන්නද? 20ක් කරලා නවත්තන්න. එතනින් පස්සේ ඉවරයි. නෑ, ඒක ඉතින් සතුටු වෙන එකක් නෙවෙයි කියන්නේ. උදාහරණයක් මගේ මොකද්ද මස් ලේ වියලි ගොස් නහර ඇට ඉතුරුවත් සම ඉතුරුවත් යම් පුරුෂ වීරියකින් පුරුෂ පරාක්‍රමයකින් යම් තත්වයකට පත්වී මේ දුක කෙලවර කරයිද, එතනට පත් නොවි මගේ වීරියේ අඩුවීමක් නැත. මේකනේ වීරියනේ, මේක තමයි සතර අංගයන් යුක්ත වූ වීරිය. તો රහත් වෙනකම් මේක යන්නට ඕනේ. රහත් වෙනකම් යනවා යනු රහත් උනේ නැතිනම් චුතිය දක්වා. તો කෙනෙක් සෝවාන් වෙනකම් පුළුවන්. සෝවාන් වෙනකම් වීරිය කරලා ඉතිරික වීරිය අතහරින්න පුළුවන්. නමුත් ධර්මතාවයක් ලෙස හුකුමත් වීරිය කරනවා නම් බුදුරජාණන්සේක ප්‍රශංසා කරේ. අනාග සෝවාන් කෙනාගෙන කවර කතාවද? අනාගාමි වෙලත් අපි දැන් ගොඩ ගියා කියලා භාවනා නොකරන අය දොස් කියවනේ. නසීලබ්බත මත්තේන බාහු සච්චේන වාපුන අතවා සමාධි ලාභේන විවිත්ත සයනේන පුසාමි නෙක්ඛම්ම සුඛං අපුතුජ්ජන සේවිතං බික්කු විස්සාස මාපාදී අපත්තෝ ආසවක්ඛයං. හොඳට සිල් රකින්නවා, දුතාංග රකින්නවා, කැලේක වාසය කරනවා, ත්‍රිපිටක ධර්මය හොඳට ඉගෙනගෙන තියෙනවා, මම අනාගාමි වුණා මෙහෙම කියලවත් විරිය අඩු කරන්නට එපා. මොකද අසුචි ටිකක් උනත් ගඳයි. ඒ නිසා කෙලෙස් පොඩ්ඩක් උනත් ඒක සන්තානේ අපිරිසිදු කරන්න. අසුරු සනක් ගහලා මොහොතක්වත් මේ සසල වර්ණා කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනාගාමීන් වහන්සේගේ විරිය අඩු කිරීමවත් වර්ණා කරන්නේ. අනිත් අය ගැන කවර කතාවද? හරි, ඒක කමක් නැහැ. සෝවාන් වුණාම වීරිය අඩු කරත් දවසක හරි නිවන් දකින්නවනේ. ඒක ධර්මතාවයක් නිසා සිද්ධ වෙනවනේ. ඒ නිසා කවුරු හරි හරි සෝවාන් වෙනකම් ඒක කමක් නැහැ. සෝවාන් වෙනකම් මේ වීරිය වැඩි යුතුයි. සෝවාන් උනේ නැතිනම් මොකද? චුතිය දක්වන මොදි ඊළඟ භවෙන්නේ වෙන්න තියෙන හැමනම්, සස්වර දිනේ වෙන්න තියෙන හැමනම්, ඒක දිගටම යන්නට එන වීරිය යන පින්වතුනි, ඔබ ආරම්භ කරපු කෘත්‍ය අවසානයේ දක්වා අරගෙන යෑම සඳහා තියෙනා වූ මානසික බලය, ඉංග්‍රීසි endurance, දරාගෙන යන්නට පුළුවන් වෙන්නට ඕනේ. ඒකට තව වචනයක් තියෙනවා, සහති, උස්සාහ කියලා කියනවා. උස්සාහ, උස්සාහ කියන එකේ උද්ද කියන උපසර්ගයෙන් එනවා දුක්ඛය, වේදනාව, කටුක බව, අපහසුතා. ඒ සියල්ල ඉවසාගෙන ඉදිරියට යෑම උත්සාහය. එනිසා මේ වීරිය බලය කියලා කියන්නේ පින්වතුනි, අපහසුතා එනකොට උනත් මොන මිහිස ලැබුණත් මොන දුක් මහන්සිය ආවත් තමන් පුරණ ප්‍රතිපත්තිය අත නොහැර ඒකේ අඛණ්ඩව ඉදිරියට යනවනම් අන්න වීරිය බලය. සමහරලාට අදනන් ටිකක් මහන්සි, අදනන් ටිකක් වැස්ස, අදනන් ටිකක් රස්නේ වැඩි, අද ටිකක් කෑම ගත්ත වැඩි, එහෙමත් තියෙනවා. අද ටිකක් කෑම අඩුවෙන් ගත්තේ කේක අද ගමනක් යන්න තියෙනවා. මේ මොනම හරි කරුණක් උඩ තමන් ආරම්භ කරන කුසල කටයුත්ත අඩහල වෙනවා නම්, ප්‍රමාද කරනවා නම්, කල් දානවා නම්, අන්න ඒක තමයි වීරිය දුර්වල භාවය. වීරිය බලය කියලා කියන්නේ පින්තුනි, තමන් යම් දෙයක අදිෂ්ඨානය පිහිටුවා ගත්තා නම් ඒ අදිෂ්ඨාන කරපු කුසල කටයුත්ත, කුසල ක්‍රියාව, යහපත් ක්‍රියාව අවසානයේ දක්වා කරගෙන යෑමට සන්තානිය තුළ තියෙන බලය. ඒක කායික ව්‍යායාම ගැන හිතන ක්‍රීඩා කරපු කෙනෙක් එහෙම දන්නවා. සමහර ලාවට දෙනවා මොනවද ෆිසිකල් ෆිට්නස් ගැන. සෙල්ලම් කරන එක නෙවෙයි එපා වෙන්නේ. ෆිසිකල් ෆිට්නස් කායික ශක්තිය දිනු ගන්න, දුවන්න ඕනේ, හෙට යන්න ඕනේ, මෙහෙට යන්න ඕනේ. මුල් දවස්වල කරනකොට වමන යනවා, ඇඟ රිදෙනවා. මොකද වෙන්නේ? හරි අපහසුයි. ඒ කරන්නට එපා වෙනවා, කරන්නට අමාරුයි මේක, හරි අමහිදි. ඒ වගේම තමයි භවනාව කියන එකත් මතක තියාගන්න. ඒක අතිශය අමාරුයි. අතිශය අපහසුයි. හිත එක තැනක තියාගන්න එක අතිශය දුෂ්කරයි. එනිසා මේක අමිහිරි දෙයක්. භාවනාව මුලපටම් මිහිරි නම් කවුද භාවනා නොකරන්නේ?
භාවනාව මුලපටම්ම මිහිරි නම් ඉතින් භාවනා නොකරන කෙනෙක් නෑනේ. හැමෝම භාවනා කරනවනේ.
භාවනා නොකරන්නේ ඇයි?
ඒ මුලදී මිහිර ලැබෙන්නේ නෑ. ඒ මුලදී මිහිර ගොඩාක් වෙලාවට භාවනාව අවසන් වෙන්නේ උපේක්ෂකව මතක තියාගන්න. උපේක්ෂක එක මහත්යෙක් කිව්ව නෑ. සෝමනසය අවසානයේ දෝමනස්යෙන් කියලා වෙන්න පුළුවන්.
භාවනාවෙන් ලැබෙන්නේ සමහර වෙලාවට බලාපොරොත්තු එකපාර සිද්ධවන්නේ නෑ. ක්‍රීඩා තරඟයකට ගිහිල්ලා ලකුණු 100ක් ගන්න එහෙම බෑ. ඒකට ගොඩාක් මහන්සි වෙන්න, ගොඩාක් වෙහෙසෙන්නට ඕනේ, ගොඩාක් පුහුණු වෙන්නට ඕනේ ඒකට. එතකොට තමයි ඉදිනන්න පුළුවන් දවසක. ඒ වගේ මතක තියාගන්න මේ වීරිය බලය දියුණු කිරීම කියන එක සමහර වෙලාවට අමිහිරි අත්දැකීමක්. සමහර අවස්ථාවල අකමැත්තෙන් කරන්න සිදුවෙන දේක්. ආචාන් චා කියන ස්වාමීන් වහන්සේ එක තැනක ලස්සන උපදේශයක් දීලා තියෙනවා. සමහර වෙලාවලට භාවනා කරන්න බොහොම උනන්දුයි හිත. ඒ වෙලාවෙත් අපි භාවනා කළ යුතුයි. සමහර අවස්ථාවල භාවනා නොකරන්නමයි හිත.
හැබැයි ඒ වෙලාවෙත් භාවනා කළ යුතුයි. විකල්පයක් නැහැ. ඒක හොඳටම දන්නවා ගෘහණියෝ. මොකද 365ම උයන්න එපයි. 365ම උයන්නට ඕනේ. කතාවක් නැහැ නේ කඩේ ගිහිල්ලා කෑවොත් නිසා.
හැමදාම බොහොම සතුටින් උනන්දුවෙන් උද්‍යෝගින් කියලා දුවන්නේ.
සමහර දවස්වල මොන කරදරද මේ කියලා හිතන අවස්ථා තියෙනවා. ඒ පැය කීයක් හිටන් ඉන්න මම නම් උයලා නැහැ. දැන් නම් උයන්න බෑනේ. පැය කීයක් හිටන් ඉන්න ඕනද? ඒ නිසා විදේශ රටවල අපි අහලා තියෙනවා ඒ කුස්සිය වෙනම තියෙනවා මොනවද පොළවේ ඉන්නේ මැට්‍රස් එකක්. මොකද ඒ ගෘහණියන්ට කයට නැත්තම් ගොඩාක් වෙලා හිටන් ඉන්නකොට ඇති වෙන ආබාධ දුරු. ඒකම මොකද ඒක හිටන් ඉන්නන ගොඩක් වෙලා. මේක ලේසි නෑ.
සමහර දවස්වල දරුවගේ උපන්දිනයේ දවසේ පාටියක් ඇතින ඔන්න සතුටින් උයනවා.
බයි සමහර දවස්වල හොඳටම අමාරුයි, නිදිමතයි, ඇඟට අපහසුයි.
ඒ උයන්නට ඕනේ.
නැත්තම් එන ප්‍රශ්නයක් ගෙදර.
අකමැති වුණත් උයන්න ඕනේ. කැමති වුණත් උයන්න ඕනේ. ඇයි ඒ? gedara tattwe samagiyen samadane pawathwagena නැත්නම් මහත්තයගෙන් බැනු ගන්නවා, ළමයිගෙන් බැනු ගන්නවා. ඒකත් තේ ළමයා හිතන්නේ නැහැ මොනවද අම්ම වෙනද ආවා කියන්නේ. බඩගිනින කෑම ඕනේ ඉතරයි අපිත් එහෙම පොඩි කාලේ. මේ ඔක්කොම පවත්වාගෙන යන්නට ඔබ කැමති වුණත් නැති වුණත් උයන්නට
සසරෙන් එතර වෙන්න ඕන. හිතේ සමාධියක් තියාගන්න ඕන.
කෙලෙස් ටික විස්කම්බණය කරන්න ඕන. ධානයක් උපදවා ගන්න ඕන. විදර්ශනා ඥානයකට එන්න ඕන. කැමති වුණත් නැති වුණත්
ප්‍රතිපත්තියේ යෙදෙන්නට.
කැමති වුණත් නැති වුණත් භාවනා කරන්නට. මේ තමයි වීරිය. මේ තමයි වීරිය.
සමහරව අහනවා ප්‍රශ්නේ, අනේ ස්වාමීන් වහන්සේ
ප්‍රතිපත්ති පුරන්න හිතෙන්නේ නැහැ මට. භාවනා කරන්න හිතෙන්නේ නැහැ මට. භාවනා කරන්න හිතෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ. මං ගේන හැමදාම උදාහරණය
කාන්තාවක් නම් ඇහුවේ, වාසිකාවක් නම් උයන කතාව. ඔබ කැමති වුණත් නැති වුණත් උයනවනේ.
කවුරුත් ඔබ උයන්න බෑ කියලා කුස්සියට යාගන්න බැරිව කාන්දමකින් ඇදලා දියන්නේ නැහැනේ කාමරේ.
ඔබ භාවනා කරන්න කැමති වුණත් නැති වුණත් භාවනා ඉඳගෙන භාවනා කරොත් කවුරුත් බලෙන් අරගෙන ඇඳේ පෙරලන්නේ නැහැ. ඒක වළක්වන්නේ නැහැ. හිතට භාවනා අරමුණු නැති කරන්නේ
හිත පිටේ ඒක වෙනම දෙයක්. නමුත් ඒ උත්සාහය ඔබ ගත යුතුයි. කෑම රස වෙනවද නැද්ද කියන එක හැමතිස්සෙම ඔබගේ වශයෙන් නෑ. සමහර ලුණු වැඩි වෙන්න පුළුවන්. සමහරට පොඩ්ඩක් රස එහෙම යන්න පුළුවන්. ඒක බොහෝ සාධක මත තීරණය වෙන්නේ. හැම පරියන්කයකදීම ඔබ කැමති වෙන සොඳුරු අත්දැකීම නොලැබෙන්නට පුළුවන්. ඒක අදාළ නැත. ඔබ මානසික අභ්‍යාසයේ යෙදිය යුතුය. ඒකෙදී මතක තියාගන්න මම අවවාදයක් ලෙස කියන්නේ, ඒක පුළුවන් පමණේ තාස් තියාගන්න. සමහර ලාවට කරන්න බැරි මට්ටමේ දේවල් පිටුවාගෙන කරගන්න බැරි වෙන්නට පුළුවන්. ඒ නිසා පොඩි දෙයකින් පටන් ගන්න. දිනපතාමම පන්සිල් ගන්නවා. මේක මාස 6ක් කරන්න, අවුරුද්දක් කරන්න. ඒක ගුරුවරන් බවට පත් වෙනවා. භික්ෂුන් වහන්සේලාගෙන් ගුරු නැත්තම් අපි ඉස්සෙල්ලාම ප්‍රතිවික්ෂාව කරන්න දිනකට එක විනාඩි 5යි යන්නේ. එතනින් පටන් ගන්න. ඉතින් බුද්ධ වන්දනාවක් කරන්න. විනාඩි කීපයක් මෛත්‍රිය වඩන්න. එහෙම මුළු දවසම මේක පුරව ගන්න පුළුවන් වෙනවා. ඒක ක්‍රම අනුපූරව කරන්න ඕනේ. තමන් පිළිතෝවාග අධිෂ්ඨානය දවසේ එක වතාවක් බුද්ධං සරණං ගච්ඡාමි ඉඳලා නමස්කාර පාඨේ ඉඳලා සුරාමේරය මජ්ජපමා දක්ඛාන වීරමණී කියන ශික්ෂාපදය දක්වා දවසට එක පාරක් මම මේක කියනවා. ඒකට යම් හිතේ එකඟ බවක් තියෙන්න ඕනේ. ඒකට අනිත් වැඩවලින් වෙන් වෙලා ඒකට යොමු වෙන්න ඕනේ. ඔබට තේරෙයි හැමදාම ඔබ සිද්ධ කළොත් මේක වෙනසක් සිත තුළ ඇති වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ පිටු කරනවා. පන්සිල් ගැනීම විතරක් නෙමෙයි මම තිසරණය වැඳලා නිදා ගන්නවා. ඉතිපිසෝ සුවක්කාතෝ සුපටිපන්න ගාථා ටික කියලා මේව ටික ටික වන්දනාව ලොකු කරගන්නවා. අගට මෛත්‍රිය පොඩ්ඩක් වඩනවා, බුදුගුණ ටිකක් වඩනවා, විදර්ශනා පොඩ්ඩක් වඩනවා. මෙහෙම ටික ටික තමන් වඩන ප්‍රමාණය වැඩි කරගන්න. හැබැයි මේක දිනපතා වෙනවා. ඒකට තමයි ප්‍රොබ් මේක තියෙන්නේ. ව්‍යායාමයක් කරනකොට ප්‍රතිඵල ලැබෙන දිනපතායම ජිම් එකට ගියත් දිනපත නිතර යන්නට පෙ. එතකොටනේ නිරෝගිකම තියෙන්නේ. අය මතක තියාගන්න, ශරීර සිතෙහි නිරෝගිකම මේ වීරිය බලය ඇති වෙලා ඉන්ද්‍රිය ධර්ම දියුණුවන්නේ මේක නැවත නැවත කළොත්. මොකද්ද මේකේ බලභාවය? මේම කරන් යනකොට සමහර දවස්වල ටිකක් අපහසුයි, ලෙඩයි, වැඩ වැඩි. අන්න එදාට තමයි අද නොවේ හෙට කරනවා කියන්නේ. ඔන්න ඕක තමයි දුරුවල. වීරිය බලය යනු ඔබ යම් කටයුත්තක් ආරම්භ කළා නම් ඒ කටයුත්ත අඛණ්ඩව නිතිපතා දිනපතා සිද්ධ කිරීම තමයි වීරිය බලය. ඔක අපි ජීවමානව දැක්ක නාවිනි අරිදම්ම සංඝනාසී මොන ගමනක් ගියා, මොන දුර බැහැරක ගිහිල්ලා ආවත්, දෙක වෙනකොට ආවොත් තුනට සක්මන, අපි කන්නේ බැහැලා එනකොට සක්මනේ තුනට, අවුරුදු 70යි 60යි 70 ගණන් වයස, තුන වෙනකොට සක්මනේ. මොන ගමන ගියත් මොන වෙහෙසට ගියත් පාන්දර තුනට අවදි වෙලා උදේ පහට බුද්ධ වන්දනාව, මොන විනය කර්මයක මොන පරක් වෙනකන් හිටියත් හවසට බුද්ධ වන්දනාව. අපි අහලා තිනවා එන්න බැරි නම් ආරන්ට වෙලාවට වාහනේදී බුදුන් වදිනවා. මේ මොකද්ද? මේ තමන් යමක් ආරම්භ කළා නම් ඒක අවසානය දක්වා අපි අහලා තියෙන හැටියට මහාන කමේ අවුරුදු 60ක් විතර ජීවත් වුණානේ. එක දවසක්වත් නැහැ කියන බුද්ධ වන්දනාවක් නොකරපු, සතර කමඨහන් මෙනෙහි නොකරපු, ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි නොකරපු, අසුභේ වඩමින් පැන් පහසු නොවිච්ච දිනයක් නැහැ. මේ තමයි වීර්ය. තමන් ආරම්භ කරපු කටයුත්ත අවසානය දක්වා අඛණ්ඩව කරගෙන යෑම. යම් වෙලාවක අපිට හිතෙනවා නෑ අද කරන්න බෑ, මේක කල් දානවා, මේක ප්‍රමාදයි, මේක අතහරිනවා. අන්න දුරේ අතහැරියා. දුරය අතහරන මතක තියාගන්න, මේකට කියනවා දුරය දරාගෙන සිට. මොකද්ද දුරය කියලා කියන්නේ? දුරය කියන එකේ තේරුම අර්ථ දෙකක් තියෙනවා. කුසල චිත්තයේ දුරයක්, තමන්ට ලැබිච්ච වගකීම දුරයක්. ලොකු බාර දුර වගකීමක් තමන්ට ලැබුණා නම් මනුෂ්‍යයන්ගෙන් සමාජයෙන් සමිතියකින් සංඝයාගෙන් ඒ දුරේ දරන්නට ඕනේ. ඒ දුරේ තියෙන වගකීම් උසුලන්නට ඕනේ. ඒක අඛණ්ඩව කරන්නට ඕනේ. ඒක වීර්යයෙන් කරන දෙයක්. දෙවෙනි එක තමයි කුසල චිත්තය පවත්වාගත යුතුයි. මොන ප්‍රශ්නය මොන ගැටලු ආවත් තමන්ගේ කුසල සිත බැහැර නොකළ යුතුයි. තමන් ආරම්භ කරා නම් යම් කුසල කර්ම සමූහයක් දිනපතා සිද්ධ කරන්නට, ඒ කුසල කර්ම සමූහය නොපිරිහෙලා දිනපතා සිදු කිරීම තමයි වීරිය බලය කියලා කියන්නේ. දෙවෙනිය තුන්වෙනි සති බලය. සති බලය සද්ධාව තියෙනකොට අපිට හිතෙනවා මාත් භවනා කරන්න ඕනේ, මාත් සිල් රකින්න ඕනේ, මාත් මේ දේවල් කරන්නට ඕනේ. අන්න ශ්‍රද්ධාව නිසා වීරිය ඇතිලා අඛණ්ඩව කරගෙන යනවා. ඒ වීරිය කොතරම් ප්‍රබලද, ඔබ කොතරම් එක සිද්ධ කරනවද, බලභාවයට පැමිණියාද, දිනපතා කරනවද, නිති කරනවද, එහෙම කරනකොට ඔබ තුල පිහිටනවා කවරක්ද? කුසල සිහිය. සිහිය කියලා කියන්නේ පින්වතුනි, සිත අකුසල පැත්තට යන්න දෙන්නේ නැතුව කුසල පැත්තේ පිහිටවන බලය. ඒක නිකන් පිහිටන්නේ, නිකන් සිහිය ඇතිවන්නේ, නිකන් සිහිය මතුවෙන්නේ නැහැ. සිහිය මතුවෙන්න ඔබ කල යුත්තේ කුමක්ද? සිහිය මතුවෙන්න කල යුත්තේ වීරිය වඩන එක. වීරිය වඩනවා කියන්නේ මොකක්ද? දක්මිති කාගෙන එහෙම නෙමෙයි වීරිය වඩන. වීරිය වඩනවා යනු ආරම්භ කළ කුසල කර්මය අවසානය දක්වා අත නොහැර නිතිසිදු කිරීම. එක දවසකට දෙකකට නෙමෙයි, එක පරියන්කයකට නම් මම දිගටම ඉන්නවා නම් පෑ මේක වීර්යය. නමුත් වැදගත් වෙන්නේ මේක නිති කරනවාද, දිනපතා කරනවාද, අවුරුදු ගණන් කරනවාද? මේක තමයි වීර්යය. ඒ නිසායි ඔය උපසම්පදා භික්ෂූන් වහන්සේලා පූජාරහ වෙන්නේ කල්යයන් නැහැ. මොකද මේක අතහරින්නේ අවුරුද්ද දෙක තුන හතර පහ. කෙලෙස් සහිත හිතට ලේසිද? මේක නෑ. කෙලෙස් සහිත හිතට අපහසුයි. සියලු කෙලෙස් වලට වාරණ පෘථග්ජනයක මහාන වෙන්නේ. නමුත් ඒ කෙලෙස් භාවය යටපත් කරගෙන මේක ඉදිරියට අරන් යනවා නම් මෙන්න වීරිය බලය. වීරිය බලයේ තිබීමේ මේ උපසම්පදා සීලේ චුතිය දක්වා අරගෙන යන එක ලෙහෙසි නෑ. ඒක ලෙහෙසි නෑ. සමහරු ප්‍රත්‍ය නොමැති නිසා අතහරිනවා. සමහරු ගෙවල් වල ප්‍රශ්න නිසා අතහ, දෙමව්පියෝ නිසා අතහරිනවා. සමහරු කෙලෙස් නිසා අතහරිනවා. සමහරුන්ට එපා වෙලා අතහරිනවා. ඔක්කේ ක්‍රමවලින් මේක අතහරින්න පුළුවන්. මොකද මේක අවසානයේ දක්වා අරන් යන්නට නම් මේ සියලු කෙලෙස් ඕන කෙනෙක්ට ඇති වෙන්න පුළුවන්. අපි හැමෝටම ওই ඔක්කොම කෙලෙස් ඇති වෙන්නට පුළුවන්. අපි හැමෝටම ওই ඔක්කොම ප්‍රශ්න තියෙන්නට පුළුවන්. නමුත් මේක අවසානයේ දක්වා අරගෙන යන්නට නම් මේ සීලෙහි නොසෙල් වෙන වීරියක් තිබිය යුතුයි. ශ්‍රද්ධාව නිසා මේ වීරිය. වීරිය ඇති කල්ලි මේක වීරිය කරනවා යනු නැවත නැවත ඒ ක්‍රියාවෙහි යෙදීම. ඒකේ යෙදෙනකොට හිත පිහිටනවා. ඕනම ක්‍රියාවක ඔබ නැවත 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 යෙදෙනකොට ඒකේ හුරුවක් ඇති වෙනවා නේද? දැන් මේ කරන්නේ භවනා කරන එක නම්, මේ කරන්නේ බුදුන් වඳින එක නම්, මේ කරන්නේ සිල් රකින්න එක නම්, බුදු ගුණ ආදී සිහි කරන එක නම්, මේ ඔක්කොම කුසල ක්‍රියානේ. දන් දෙන එක නම් හැමදාම මේ කුසල ක්‍රියා. මේ කුසල ක්‍රියාවල නැවත නැවත අඛණ්ඩව යෙදෙනකොට මොකද වෙන්නේ? ඔබගේ සිත ඒ ක්‍රියාවන් වල පිහිටන්නට පටන් ගන්නවා. ඒ වෙලාවේ සිහිය කර්ම කර්ම දෙකක් සිද්ධ කරනවා. අහිතාප නයන, ඒ තමන්ගේ කුසල ක්‍රියාවට බාධක ධර්ම තේරුම් අරගෙන මේ කට්ටිය ආවොත් මට මගේ වැඩේ කරන්න බෑ කියලා ඒවා දුරු කරනවා. කෙලස් ටික නුසුසු පුද්ගලව දුරස් කරනවා. හිතෝප සංහරණ, සුදුසු හය ලං කරගන්නවා, සුදුසු ගුණධර්ම ලං කරගන්නවා. ඊළඟට ඒ සිහියෙන් නිතර මතක් කර දෙනවා දිගට මේ වැඩේ සිද්ධ කළොත් හැමදාම හවස 6යි, දැන් මම බුදුන් වඳින වෙලාව. දැන් සතපෙන්නේ නැහැ, නිදාගෙන ඇඳට යනකොට දැන් පොඩ්ඩක් භාවනා කරන වෙලාව. උදේ නැගිට්ට ගම මම මෝර පිළිඳ කියන වෙලාව. මේ විදිහට ඒ වීර්යෙහි නැවත නැවත යෙදෙනකොට ඔබගේ කුසල සිත අමතක වෙන්න දෙන්නේ නැහැ. ඒක තමයි සීලය කියලා කියන්නේ. ඒක තමයි සීලය. උපසම්පදා සීලයේ රකින්න කෙනාට ඉතාම ඉහළින් තියෙනවා. මොකද හේතුව? ශික්ෂාපද ප්‍රමාණය අති මහත්. ශික්ෂාපද ප්‍රමාණය අති මහත්. හැම තැනකටම සැලකිලිමත් වෙන්න ඕනේ. ටොයිලට් එකට ගිහිල්ලා කටයුතු කරලා එන එකේ පවා දානේ වළඳනකොට තමන්ගේ තොල්පටෙහි කෑමක් ගෑවිලා තිබුණොත් ඒක ඉවත් කරගන්න විදිහේ පවා අත්වල කෑම ඇඟිලිවල කෑම ගෑවිලා තියෙනවා නම් ඒක අනුභව කරන විදිහේ පවා මේ හැම තැනකටම පනවා දෙන ශික්ෂාපද හැම තැනකටම ශික්ෂාපද බණක් කියනකොට කෙනෙක් එක කතා කරනකොට තැනක ඉඳගන්නකොට මේ අසුනක ඉඳගන්නකොට කෙටි උදාහරණයක් අසුනක ඉඳගෙන ගෙදරට යනකොට අපි රිදි දාලා තියෙනවනේ අපිට ඉඳගන්න බෑ ගිහිල්ලා අපි ඒක අත ගන්න තෝනේ ඇයි ඒ බුද්ධ කාලෙදී දාලා තිබිලා ඉඳගත්තා දරුවා උඩින් දාලා දින රෙද්ද අපුව මැරුණා යට වෙලා ශික්ෂාපදේ ගමේදී රෙද්දක් දාලා ධර්ම දේශනා වල ගියා කොයි ගියාද ඒක අත ගන්න තෝනේ මොනවා හරි දරුවෙක් නෙමෙයි ඕකට බිහියක් වුණොත් අපි ඉවරයි ආයුධයක් තිබුණොත් සතෙක් හිටියොත් විනිවිද පේනවනම් ඕන්නේ අපි ඉස්සරහා දැම්මනම් ඕන්නේ දාලා තියෙනවා මේක අල්ලන්න මේ හැම තැනකම අවධානය දෙන්න මේ පක්කඩේ දාලා තියෙනකොට පාවඩේ සමහරු දානවා පාවඩේ බිම දිගේ ඉස්සරහට අපි සරප්පු නැතුව එනවා පොළවේ පක්කඩේ පා ගන්න බෑ කකුල් හොදලා පා ගන්න ඒක ගියගේ උනත් පා ගන්න බෑ කකුල් හොදලා ඉන්න අන අදෝතේන පාදේ ඉන්න හොදන්නේ නැති පාදෙන් මේ පාවඩේ පා ගන්න බෑ මේ ඔක්කොම ගැන සිහියෙන් සිටිය යුතුයි සිල් රකින්නවා ශ්‍රද්ධාවෙන් මහාන වෙනවා මහාන වෙලා හිතා ගන්න උපසම්පදා සීලය මම රකින්නවා කියලා ඒක රැකගෙනනවා හැබැයි ඒක දිගට 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 යෙදෙනකොට ඒක අඛණ්ඩව ගෞරවයෙන් රකින්නකොට කරුණ එනකොටම මතක් වෙනවා මේක ඇවතක් මේක නොකල යුතුයි සමහරට කෙරෙන අවස්ථා තියෙනවා හැබැයි දන්නවා මේක කෙරෙනවා වගේ ඇති ඒක අඩුපාඩුවක් මෙන්න සිහිය සතිය උපසම්පදා ඉතාම ඉහළින් ඕනේ ගිහි අයට පංචශීලයේ රකින්නකොට යම් පමණකට ඕනේ ඒ වගේම ප්‍රතිපත්ති පූර්ණේදී ඒ ප්‍රතිපත්තිය අදාළ වෙලාවෙ සිද්ධ කරන්නේ ඒක අවශ්‍යයි ඒක උච්චතම අවස්ථාව තමයි භාවනාවේදී හම්බ වෙන්නේ මොකක්ද හුස්ම රැල්ල දිහා බලන් ඉන්නකොට භාවනා කර කර ඉන්නකොට අන්න හිත පිට යනවා සමහරලාට හිත පිට යනකොටම ගේන්න පුළුවන් සමහරලාට නෑ විනාඩි ගානක් කරකනාට පස්සේ තමයි මේ මම භාවනා කර කර ඉන්නේ කියලා ආපහු හිත ගේන්න පටන් ගන්නවා සී අතිශයින්ම දියුණු නම් හිත පිට යනකොටම දන්නවා බලවත්ම නම් හිත පිට යන්න සූදානම් වෙනකොට දන්නවා දැන් හිත පිට යන්නට පුළුවන්. ඒ නිසා ඒ සී අවසානයේ දිනු කරන්නට ඕනේ. මොනවා හරි දෙයක් දකිනකොට කවුරු හරි බනිනකොට ඔබගේ සිතේ රාග, දෝෂ, මෝහ හට ගන්නට සූදානම් වෙනකොටම නොටිස් එක දෙනවා. දැන් සංවර වෙන්න කියලා. ඒ මට්ටමට සිහිය දිනු වෙන්නට ඕනේ. සති බලයේ මනින්නේ පිංගතුනි මුට්ට සතිය සතියෙන්තර වීරිය තීන මිද්දේනේ බාධක කර සතියට සියලු අකුසල ධර්ම මොහතක් හෝ කේත ගියා නම් මොහතක් හෝ ලෝභය ඇති වුණා නම් මොහතක් හෝ දුකක් ඇති වුණා නම් මොහතක් හෝ අකුසල සිටිවිල්ලක් ඇති වුණා නම් අන්න සතිය පහලට ගියා සතිය හීන වුණා ඒක ලේසි නෑ සති බලය දිනුක එහෙනම් මොකද්ද මේ තරම් සති බලයක් ඇති වෙන්නට නම් හිතන්නකෝ මේ තරම් බලවත් සතියක් ඇති වෙන්නට නම් නිති පුහුණුවේ ඉන්නට වෙනවා නේද? මොකද ඒකට ඕනේ වීරිය. බලවත් වීරියක් ඕනේ. ඒ වීරිය ඇති කල්හිම තමයි සතිය පිහිටන්නේ. සතිය නිකන් දිනු කරන්නට බෑ. සිහිය දිනු කරන්නට නම් ඔබ කල යුත්තේ දිනපතා තීරණය කරගන්න මේ කුසල ක්‍රියාවල මම නියැලෙනවා. ඕනනම් උයනකොට මේ මනසිකාරේ ඉන්නවා. පාරේ වාහනයක් එලවනකොට අවධානයේ බිඳෙන්නේ නැහැ. මේ මනසිකාරේ මම ඉන්නවා. මේ විදිහට ඒ දවසේ කොටස් කඩාගෙන ඒවාවල නැවත නියැලෙන්නට ඕනේ. සා රැකියාව කර ඒකේ අවධානයේ ධාර්මික රැකියාවේ හොඳට අවධානය දෙනවා. සිහියක් දිනනවා මතක තියාගන්න. ධර්ම දේශනාවෙන් සිහිය දිනනවා. ධර්ම ශ්‍රවණයෙන් සිහිය දිනනවා. ඒ වගේ කුසල ක්‍රියාවන් ටිකක් ඇති කරගෙන තමන්ගේ කාලසටහන දාගෙන ඒකේ අඛණ්ඩව යෙදෙන්න ඒක යෙදෙනකොට ඔබ තුළ සතිය පිහිටන්න පටන් ගන්නවා. සිහිය පිහිටන්නට පටන් ගන්නවා. ඒ සිහිය පිහිටනකොට ඔබට පහසුවෙන්ම ලැබෙන ආනිසංසය මොකද්ද? සමාධිය. සමාධිය එන්නේ බලවත් සිහිය පිහිටා තියෙනකොට පමණයි. නිකන් සමාධිය ඇති කරගන්නට බැරි වෙනවා. සමාධිය කියන එක නිකන් මේ ඇති කරගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක වීරියෙහි සතියෙහි අතුරු ඵලයක්. ඒක තමයි සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියලා කියන්නේ. උපමා කතාවක් තියෙනවා. යාළුවෝ 3 දෙනෙක් ගමනක් යනවා. කවුරු 3 දෙනා? සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. සම්මා සමාධියට ඕන වෙනවා උඩ ගහක තියෙන ගෙඩියක් අරන්. මොකද කරේ? සම්මා වායාම කිව්වා මගේ කරට නගින්න නැග්ගා. හරියන්නේ නැහැ, බැලන්ස් නැහැ, වැටෙන්න යනවා. ස්ටේබල් නැහැ. එහෙනම් මොකද කරේ? සම්මා සතිය ආවා. ඇවිල්ලා උරුදි ලැකුවා මගේ පිටරත් කකුලක් තියන. දෙන්නගෙම පිටවල් දෙකේ කකුල් දෙක තිබ්බම අන්න සමබරතාවය. ඒ පොඩ කකුල් පළල්ලන්ට කකුල් දෙක සමබරතාවයක් ඇති වුණා. ඊට පස්සේ මේ දෙන්නගේ පිට උඩ නැගලා සම්මා සමාධි අර ගහේ තියෙන ගෙඩිය කඩලා අනුභව කරා. ඒ වගේ මේ ධ්‍යාන සුව මාර්ගඵල සමාධි සුවය ලබන්නට අවශ්‍ය නැහැ. ඒක ලබන්නේ සමාධියෙන්. ඒක තමයි මිහිරිත නැහැ. ඔන්න අවුට්කම් එක. සමාධිය ලැබුණා තිබුණා නම් කවුරුත් භාවනාව එපා කියන්නේ. ඒක ලබන්නට උපකාරක ධර්ම දෙක තමයි වීරිය සහ සතිය. වීරිය සහ සතිය ඇති කල්හිමයි ස්ථාවර සමාධියක් సంతානිය තුළ ඇතිවන්නේ. ඒ නිසා ඒ සමාධිය දියුණු කරගද්දී සමාධි බලය ඇති වෙන්නට අපි සතිය වඩන්නට ඕනේ. සතිය වඩන්නට වීරිය තියෙන්නට ඕනේ. ඒ සමාධි බලය සමාධිය බලයක් වන්නේ මතක තියාගන්න. කිසිම අරමුණකින් හොලවන්නට බැරි පරිද්දෙන් එක අරමුණක බොහෝ වේලාව ඔබට ඉන්නට පුළුවන් නම් උපචාරයකට අර්පණාවකට ප්‍රාප්ත වෙන්නට පුළුවන් නම් අන්න සමාධිය බල සම්පන්නයි. දේවල් වලින් වෙනස් කරන්නට බෑ, හොලවන්නට බෑ. මන්න සමාධියේ බල සම්පන්නයි. ඒක සාමාන්‍ය ජීවිතයේ ගත්තොත් ඔබ අධ්‍යාපනයක යෙදෙනවා නම්, පොතක් කියවනවා නම්, බණක් අහනවා නම්, ධර්ම මානසිකාරයක යෙදෙනවා නම්, ඒකේ අඛණ්ඩව ඒකෙටම ફોકસ කරගෙන යෙදෙන්නට පුළුවන් නම් අන්න සමාධිය බල මට්ටමට අවිල්ල තියෙනවා. හොඳ දියුණු මට්ටමට. ඒක මනින්නේ ඇත්තටම චතුර්විධ ධානයේ පිටුතුනේ භාවනාවේ එකඟ භාවයේ. ඒ සමාධිය ඇති කල්හි ඇති වෙනවා තව විශේෂ බලයක්. මොකද්ද? ප්‍රඥා බලය. සමාධිය තියෙනකොට තමයි කරුණු කාරණා ගැඹුරින් තේරුම් ගන්නට පුළුවන් වන්නේ. විශේෂයෙන් ස්කන්ධ ධාතු ආයතනයන් අවබෝධ කර ගැනීමට පුළුවන් වන්නේ. ඒ ප්‍රඥා බලය පිහිටනකොට අපි ලැබෙන අරමුණු වල සත්‍ය අවබෝධ කරගන්න සමර්ථ වෙනවා. දේවල් තේරුම් ගන්නට සමර්ථ වෙනවා. සාමාන්‍ය තත්වයෙන් ගත්තොත් විදර්ශනා පැත්තකින් තියෙන සාමාන්‍ය තත්වයෙන් ගත්තොත් ඒ ප්‍රඥා බලය ඇති කල්හි කලබල වීමක් නැහැ, බිය වීමක් නැහැ, කරුණු කාරණා තේරුම් ගන්න හොඳට මතක තියාගන්න. ඔය බය කියලා එකක් ඉන්නේ අපිට සමහරවිට. බය. බය එන්නට ප්‍රධාන හේතුවක් තමයි ඊළඟට වෙන්නේ මොකක්ද කියලා සැක. එතකොට කියන්න පුළුවන් නෑනේ හාමුදුරනේ මරන්න එනකොටත් බය ඇති දැනගෙන ඉන්න මරණයට දැනගෙන ඉන්නකොට ඉඩඩා බය වැඩිනේ. ඉතින්නේ මරණයට බය. ඇයි මරණයට බය? ඊළඟට වෙන්නේ මොකක්ද? මේ තියෙන සම්බන්ධතාවලට මොකද වෙන්නේ? මගේ බලාපොරොත්තු වලට මොකද වෙන්නේ? මේ සියල්ල අතහැරෙන්නට වෙනවා. අවිනිශ්චිතතාවයකටපත් වෙනවා. නමුත් නෑ, සසර කියන්නේ මෙහෙම එකක්. මෙහෙමයි උප්පත්ති සිද්ධවන්නේ. සසර දේවල් හැමදේම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධවන්නේ නෑ. මේ විදිහේ අවබෝධයක් තීරුමක් මේ දේවල් ගැන පිරිසිදු අවබෝධයක් තියෙන කල්හි බයක් උපදින්නේ නෑ. නිසා භය ඇතිවන්නේ අනවබෝධයේ ඇති කල්හි, අවිනිශ්චිත භාවයේ තියෙනකොට. ප්‍රඥාව බලයක් ලෙස තියෙනවා නම්, කරුණු කාරණා තේරෙනවා නම්, ඒ කෙනා කිසිම දෙයකට බිය වෙන පුද්ගලයෙක් වෙන්නේ නැහැ. ඒ කෙනෙක් එකපාරක් අර ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ ශරීරය පුපුරන්නට සූදානම් වෙනවා. සර්පෙක් දෂ්ට කරනවා. වාටමුක සර්පයා. ඒ වෙලාවේ ශරීරයේ ගෙනල ගියා, මගේ මේ ශරීරයේ පිපුරුවොත් එහෙම මෙතන මේ ඔක්කොම හැදි වෙනවා. ඒ නිසා එළියට අරන් යන්න ඉල්ල තියන. සාරිපුත්‍ර හාමුදුරුව වැඩියනේ. ඇවිල්ලා ගැලුවා මූණ දිහා. මේ හාමුදුරුව හොඳ රහතන් වහන්සේ කෙනෙක්. කිසිම මේකක් නෑ. දැන් මැරෙන්න යන්නේ. ඇවැත්නි, ඔබ දැන් තව ටිකකින් පුපුරලා මැරෙනවා ශරීරයේ. ඔබේ මූණේ කිසිදු බියක් නෑනේ. ස්වාමීනි, මෙතන මේ සත්වේ පුද්ගලයෙක් ආත්මයක් නැහැ කියලා ප්‍රත්‍යක්ෂ වූ කල්හි කවරකට බියක් ඇති වෙන්නටද? බියක් ඇති වෙන්න හේතුවක් නෑ. මේ ස්කන්ධ ටික දැන් නිරුද්ධ වෙනවා. නැවත උපදින්නේ නෑ. ඉතින් කතාව අවසానයි. ඔය උපදින්න බෑ. මහා පෘථුවිය ඔසවලා හිසේ ගැහුවා. රහතන් වහන්සේට බිය උපදින්නේ නෑ. මොකද මේකේ තියෙන යථා තත්ත්වය අවබෝධ කරලා අවසానයි. එනිසා මේ බිය ඇතිවන්නේ ප්‍රඥාව හීන වෙනකොට. ශෝකය ඇතිවන්නේ ප්‍රඥාව හීන වෙනකොට. ආනන්ද හාමුදුරුවෝ බුදු පිරිනම් පාන්න යනකොට බුදුරණසේ අඳනකොට මොකද කිව්වේ? මම කියලා නැද්ද? හටගන්න සංස්කාර ධර්මිය ඒකාන්තයෙන් නිරුද්ධ වෙනවා. මේක තේරුම් ගන්න නම් තියෙන මේක කල්තියා තේරුම් ගන්න නම් කල්තියා තේරුම් ගන්න නම් අපේ ශෝකය පහ අඩු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි හොඳට බලාගන්න කල්පනා කරන්න. අපිට ශෝකය වැඩි මොන වගේ මරණයකදී ඥාතියුගේ? ෂණික මරණයකදීද? ලොකු ධර්ම රෝගයක් හැදිලා මාස ගානක් ගත වෙලා මිය යනකොට. ඒකට හේතුව මොකද? දෙවැනි එකේදී අපි ඒකට සූදානම් වෙනවා. අපිට අවස්ථාව ලැබෙනවා ඒක තේරුම් ගන්න. අපි දකිනවා තව රෝගීන් මැරෙනවා. ඒ රෝගේ තත්ත්වය තේරුම් ගන්නවා. මොන හේතුවෙන්ද හටගත්තේ කියලා තේරුම් ගන්නවා. කොහොමද ප්‍රතිකාර කරන්න පුළුවන්ද බැරිද මේ කරුණ ටික තේරෙන්න පටන් ගන්නවා. තමන්ගේ හිත ක්‍රමානුකූලව ඒකට සූදානම් වෙනවා. කවුරු හරි ගොඩාක් වයසට ගිහිල්ලා මැරෙනකොටද දුක එකපාර ශනිකව තරණ කාරණාද? වයසට තරණ කරන දුක වැඩි. ඇයි? අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. එනිසා මතක තියාගන්න, ශෝකයේ ඇතිවන්නේ කරුණු කාරණා නොතේරීම නිසා. තෘෂ්ණාව නිසා ශෝකයේ ඇති වෙන බව ඇත්ත. තණ්හාය ජායති ශෝකෝ, තණ්හාය ජායති භයං. තණ්හාවටත් හේතු අවිද්‍යාවනේ. අවිද්‍යාවෙන් කරුණ තේරුම් ගත්තා නම් හැලෙන්නේ නැහනේ. එනිසා මතක තියාගන්න, ඒ ශෝකයේ ඇති වෙනවා යනු ප්‍රඥා බලයේ හීන වීමක්. භය ඇති වෙනවා යනු ප්‍රඥා බලයේ හීන වීමක්. ද්වේෂය ඇති වෙනවා යනු ඒ ප්‍රඥා බලයේ හීන වීමක්. කවුරු හරි බනිනවා, මට බැන්න, මෙච්චර කරලත් බැන්න. කාටද බැන්න තියෙන්නේ? පඨවි ධාතුවටද ආපෝ ධාතුවටද තේජෝ ධාතුවටද වායෝ ධාතුවටද විඥාන ධාතුවටද සංඥාවටද වේදනාවටද සංස්කාරවලටද ඕක විමසන්න බලාගත්තොත් Tamanටම ලැජ්ජ හිතෙනවා මොකටද කේන්ති ගන්නෙ නෑ නෑ මට බැන්නේ කොහේ මම පෙන්නන්නට බෑ නුවණින් විමසුවොත් එන අවබෝධ ඥානෙ තියෙන එක මතක තියාගන්න අවබෝධ ඥානෙ එනකොට අමුතුවෙන් ද්වේෂය යටපත් කරන්නේ නෑ ද්වේෂය උපදින්නට හේතු නැති වෙනවා ඒකයි වෙන්නේ ද්වේෂය උපදින්නට හේතු නැහැ ඒ තත්ත්වෙ එන්නේ නැහැ මොකද ඒකට පැහැදිලි දැන් උදාහරණයකට ලී මොකක් හරි දෙයක් තියෙනවා මේක කැඩුනා කියලා මිනිස්සෙක් මැරුණා වගේ අඩන්නේ නැහැ නේ අපි මොකද එතන ජීවයක් නැහැ එතන ප්‍රාණයක් නැහැ ඒ වගේ මෙතන සත්‍ය අවබෝධ කරා නම් ඒ වෙලාවේදී ඒ පිළිබඳව ద్వේෂය, ලෝභය, රාගය, තරහව, භය මේ කිසිවක් ඇතිවන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න ප්‍රක්ෂේලේශයක් ඇතිවීම යනුම ප්‍රඥා බලයේ හිමිනුම. කොහොමද මේ ප්‍රඥා බලය ඇති කරගන්නේ? ප්‍රඥා බලය යනු මෙතන අදහස් කරන්නේ සත්‍ය අවබෝධ කිරීම. යථා භූත ඥානයටපත් වීම. තියෙන දේ විනිවිද දැකීම දෙයක් විනිවිද දකින්නට ඕන නම් අවබෝධ කරන්නට ඕනේ නම් ඔබගේ සිත එකඟ වී තිබිය යුතුයි අනිවාර්ය අංගයක් සිත එකඟ නැතිනම් දෙයක් අවබෝධ කරන්න බැහැ දෙයක් අවබෝධ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම ගැන කවර කතාද පින්වතුනි පොතක් ඉගෙන ගන්නවත් බැන්නේ හිත අවබෝධන හිත එකඟ නැත්තම් මනුස්සයේ කියන කරුණක් හරියට තේරුම් ගන්න බෑනේ හිත එකඟ නැත්තම් ලිපියක් කියවලා තේරුම් ගන්න බෑනේ හිත එකඟ නැත්තම් හිත ඩිස්ට්‍රැක්ටඩ් නම් එහෙනම් චතුරාර්ය සත්‍ය ධර්මයක් ගැන කවර කතාද ඒ නිසා සමාධි බලය තිබිය යුතුයි සමාධි බලය අනිවාර්යයි ප්‍රඥා බලය ඇතිවීම සඳහා ධානය වෙන්නම අවශ්‍ය නැහැ විදර්ශනා ඥානෙ විදර්ශනා විදි පවා බලවත් සමාධියක් තිබිය යුතුයි. එතකොට තමයි මේ ප්‍රඥා බලය උපදින්නේ. ප්‍රඥා බලය ඇති කලෙහි සත්වයා කිසිදු දෙයකට කම්පා නොවන කෙනෙක් බවට පත් වෙනවා. දැන් බලන්න අපි මේ කතා කරේ මුලින්ම අවසන් කරන්නට රටක් බල සම්පන්න වන්නේ ආරක්ෂිත වන්නේ තමන්ගේ සේනාවට කොච්චර සතුරු සේනාවකට ඔරොත්තු දෙන්න පුළුවන්ද සතුරු සේනාව කොච්චර නසන්න පුළුවන්ද කියන කරුණ මත ඒ තමයි ඒකේ යුද ශක්තිය හමුදා ශක්තිය ඒක ඇතිකල්හි රට ආරක්ෂිතයි ශස්ත්‍රීක කරන්නට පුළුවන් ඒ වගේ තමයි මේ සසර දුකෙන් එතරව නිර්වාණ ධාතුව අධිගමනය කරන්නට නම් අපි ළඟ හතුරු ටිකක් ඉන්නවා එක වළක්වන ඒ තමයි කෙලෙස් සතුරෝ ඒ කෙලෙස් සතුරන්ට කම්පා නොවන හිතක් තිබිය යුතුයි ඒ කෙලෙස් සතුරන් නැසීමට සමර්ථ සිතක් තිබිය යුතුයි ඒ සමර්ථ භාවයේ ඇති කරවන්නේ වෙන කිසිවක් නෙවෙයි ශ්‍රද්ධාව වීර්ය සතිය සමාධිය ප්‍රඥාව කියන මේ ගුණධර්ම පහ මේ ගුණධර්ම පහ ලඝුව ලඝුව පොඩ පොඩ ඇති කරගත්තට හරියන්නේ නැහැ මේක ඊටාම බල සම්පන්න පරිද්දෙන් ඇති වෙන්න ඕනේ ඒ බල සම්පන්න භාවය තමයි විස්තර කරේ ශ්‍රද්ධා බලය අර සූරම් භට්ට මානවයේ කතාව කිව්වේ එබඳු බලයක් තියෙන්න ඕනේ වීරිය බලය ආරම්භ කරපු කුසල කර්මයෝ අවසානයේ දක්වාම දිගටම කරගෙන යෑමට තරම් නොපසුබසින වීරියක් సంతානය තුළ තිබිය යුතුයි. ඒ ඇතිකල්හිම සිහිය දිනු කරගන්න පුළුවන් වෙනවා. සිහිය ඇතිකල්හිම සමාධිය දිනු කරගන්න පුළුවන් වෙනවා. සමාධිය ඇතිකල්හි ප්‍රඥාව දිනු කරගන්න පුළුවන් වෙනවා. මේකෙන් මතක තියාගන්න මේකේ අපහසුම මගේ පෞද්ගලික මතය හැටියට මේකේ අපහසුම කරුණු දෙක තමයි පළවෙනි ශ්‍රද්ධා බලය ඇති කර ගැනීම ඔක ඔබට අපට ඉතරම් අමාරුයි ලෙස දැනෙන්න වෙන්න පුළුවන්. නමුත් වෙන ලබ්ධියක් පිළිගත්ත, වෙන දෘෂ්ටියක් පිළිගත්ත, වෙන අදහසක ඉන්න කෙනෙක්ට මේ ශ්‍රද්ධා බලය දෙන එක ලේසි නෑ. ඒ බණ කියන අය දන්නවා. බෞද්ධ පිරිසකට බණ කියන ලේසි. වෙන දෘෂ්ටියක් දරන කෙනෙක්ට මේක එතු ගන්න එපයි. මේක ලේසි නෑ. තොටයි මම නිතර මම කල්පනා කරන ඕන එකක් අපි. තථාගතයන් වහන්සේ තනි මිනිස්සයා වෙලා කොහොමද මේක කළේ? අපි නම් දැන් සංඝ සංස්ථාවක් ඉන්නවා, නොතේරෙන දේවල් බුදුහාමුදුරුවෝ කිව්වා කියලා කියනවා. කාට කියන්නේ? තමන් විතරයි. නොදන්න දේ අරගෙන අහගන්නද? නෑ, මන් දන්නේ අරය කියලා කිව්වා. අපි කියන දන්නේ, මට සමහර දේවල් විස්තර කරගන්න දෙන්න බුදුරජාණන් මෙහෙම කියලා දෙනවා. මෙහෙම කියනවා. උන්වහන්සේ කාට කියන්නේ? තනි පුද්ගලයා. හිතන්නකෝ, මෙතන සම්පූර්ණයෙන් පුනරුත්පත්තියේ විශ්වාස නොකරන පිරිසක් හිටියා කියලා කොච්චර පීඩනයක් මේ දේශකයාට එයිද? එහෙනම් කියන්න වෙන්නේ පොඩි වෙන බණක් කියන්නේ. හිත සකස් කරගන්න කියලා කිය. අපි අර හැමතිස්සෙම බේරෙන්න බණක් කියන වෙලාවට. එහෙම නෙමෙයි බුදුරණන්. මෙයාව පරිවර්තනය කරලා ශ්‍රාවකයෙක් කරලා අවිච්ඡ ප්‍රසාදේ පිහිටවල මාර්ගඵල ලබන එළියට ගහන තරම් කියනවා බණක්. ලෙහිසි නෑ. ඒක තමයි බුද්ධ බලය. ඒක තමයි බුද්ධ ඥානය. ඒක තමයි දස බල ඥාන කියලා කියන්නේ. ඒ ඥානය විශේෂයි. ඒකට සුදුසුකම් උන්වහන්සේ සපුරලා තිබුණේ. ඒක තමයි මහා පුරුෂ බව. එසේ නමුත් මේ ශ්‍රද්ධා බලයට පැමිණීම ලෙහිසි නෑ මම කියන්නේ. ඒක සමහර බෞද්ධයන්ට ලෙහිසි නෑ. ඒ ශ්‍රද්ධා බලයට පැමිණුණොත් තමයි කර්ම විපාක සීරියස් වෙන්නේ. එදාට තමයි පංචශීලය රකින්න පටන් ගන්න. ඊළඟට අමාරු, මේක ආපු කෙනාට අමාරු දෙයක් මොකද්ද? වීරිය බලය මතක තියාගන්න. බොහෝ දෙනා අසාර්ථක වන්නේ මේ වීරිය බලය දියුණු කර ගැනීමට. වීරිය බලය දියුණු කිරීම යනු අඛණ්ඩව මේකේ යෙදෙන්නට ඕනේ. ගොඩක් තැන්වල දියුණුවට බාධකය අඛණ්ඩව නොයදීම. ඒ ගොඩාක් අමාරුයි ගිහි ජීවිතේ. පැවිද්දට ඒක ලේසි. ගෘහ ජීවිතයේදී බාධක හමුවේ මේක කරන්නට. ඒකෙන් ඉතින් මහාන වෙන්නේ සම්බාධෝ ගරාවාසෝ රජෝපතෝ කියලා. මේක අමාරුයි. අපි පිළිගන්නට ඕන. ඉහට මේක කරන්න අමාරුයි. ඒ නිසා තමන්ට පුළු පුළුවන් මට්ටමින් ආරම්භ කරගෙන ක්‍රමානුකූලව මේක දියුණු කරන්න. අනුපුබ්බේන මේධාවි තෝක තෝකං කනේ කනේ පොඩියට පොඩියට නමුත් පටන්ගෙන එක සිද්ධ කරන්න. ටික ටික වර්ධනය කරන්න, ටික ටික දියුණු කරන්න, ටික ටික පුළුල් කරන්න. එහෙම සිද්ධ කරන් යනකොට අන්න වීරිය බලය ස්ථාවර වෙන්න පටන් ගන්නවා. සති බලය දියුණු වෙන්නට පටන් ගන්නවා. මේ එතනදී මේ වීරිය කරන්නට ඕනේ සතිය දියුණු වෙන ආකාරයට. ඒකට ටිකක් උපදේශය අවශ්‍යයි. ඔක්කොම කියන්න බෑ. ඒ වීරිය කරනකොට අර කරන්නන් වාලි කිරීමක් කරලත් දැඩි ඕනෑකමකින් අතිශය බලවත් එහෙම කරන්නේ නෑ. ඒක ගාන්ට හිත සංසුන් වෙන විදිහට කරන්නට ඕනේ. හිත සමාහිත වෙන විදිහට කලබලයකින් තොරව කරන්න ඕනේ. අර එක සායනහස්ස කෙනෙක් කියලා තිබි ලස්සන කතාවක් පායිදන්තේ. මට තියෙන ඉතාම කෙටි කාලය, ඒ නිසාම මම හෙමින් යනවා. කියන්නේ මොකද්ද? මොන දේ කර සසර හෙට මැරුණා ලෝකෙ ගිනි ගත්තත් යන්න තියෙන එක පාරයිනේ. ඒ පාරේ සමාධිය හැදෙන්න එපැයි. සමාධිය මේ ලහි ලහියේ ආයති කරගන්න පුළුවන් එකක් නෙවෙයිනේ. ඒක කලබලෙන් තොරව හිමින් ඇති වෙන්න ඕන එකක්. කලබල වුණා කියලා හරියන්නේ නැහැ. ඔබ කොච්චර උනන්දුවත් හරියන්නේ නැහැ. ඒක හැදෙන ක්‍රමයක් තියෙනවා. ගෝවි මහතා ගිහිල්ලා කුඹුරේ වීටික පැල කරලා තෝ තාම නැහැ තාම නැහැ. ඒක හරියන්නේ ඒකයිම කාලයක් තියෙනවා. ඒ විදිහට සතිය දියුණු වෙන්නට නම් ඔබේ වීරිය වඩන්න ඕන ක්‍රමයක් තියෙනවා.
ඔබගේ ඉන්ද්‍රිය ධර්මාවේක ඉබේ වැඩෙනවා. ඒක කාලයක් එක්ක එනවා. හැබැයි ඔබ කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. හිත සමාහිත වෙන විදිහට ඔබ කරගෙන යා යුතුයි. සංසුන්ව කරන්නට ඕනේ. එහෙම කරනකොට සතිය දියුණු වෙනවා. සතිය දියුණු වෙනකොටත් සමාධියටත් යම් වෙනසක් කරන්නට ඕනේ. හිත සමාහිත වෙන ආකාරයට ඉන්ද්‍රිය ධර්ම සම කරන්නට ඕනේ. ප්‍රඥාවට එනකොට ඒකට සුදුසු පරිදි බලන්නට පුරු කරන්නට ඕනේ. සියල්ල කියන්නට විස්තර කරන්න කල වේලාව නෙවෙයි. ඒ නිසා මතක තියාගන්න, ගොඩාක් වෙලාවලට අපේ බල ධර්මයෝ දුර්වල වෙන්නේ දියුණු නොවන්නට හේතුව තමයි මේ වීරිය බලය දියුණු නැතිවීම. වීරිය බලය දියුණු වෙන්නට නම් ඔබ අඛණ්ඩව මේ ක්‍රියාවල නැවත 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 යෙදෙන්නට ඕනේ. ඒක යෙදෙනකොට අනේ වීරිය අඩු වෙනවනේ, ඕනකම නැති වෙනවනේ. එතකොට තමයි කියන්න තියෙන්නේ ඕන වුණත් නැති වුණත් අවුරුදු බැන්දකවද්ද එදා ඉඳලා උයලා තියෙනවනේ. මහත්ය රස්සාවට යන්න එපැයි, සල්ලි ටික හොයන්න එපැයි. ඒ ටික කරා නම් ඔබට නිවන් දකින්නට ඕනේ නම් මේ ටික දිනපතා කළ යුතුයි. කැමති වුණත් නැති වුණත්. යමක් කිව්. සමහර දවස් උයන්න හිතෙන්නේ නැහැ. එහෙම කියලා හරියන්නේ නැහැ. මහත්ය ගෙදරට කැම ටික තියෙන්න ඕනේ හදලා. ළමයි ඉස්කෝලෙන් යනකොට කැම ටික තියෙන්නට ඕනේ. ඒකට උයන්නට ඕනේ. අක්කමැදුරත් උයන්නට ඕනේ. ඒ විදිහට ඔබ කැමති වුණත් නොකමැති වුණත් ඔබ යම් ප්‍රතිපදාවක හිත පිහිටුවා ගත්ත නම් බුදුන් වඳිනවා හෝ භවනා කරනවා හෝ යම් කිසි කුසල ක්‍රියාවක් අදිෂ්ඨාන කරගත්තා නම් ඒක කළ යුතුයි. එතකොට තමයි දියුණුව තියෙන්නේ. එතකොටයි දියුණුව තියෙන්නේ. ඒ නිසා ඒක බණ ඇසීමෙන් විතර සීමා කරන්නට හොඳ නැහැ. මේකේ නැවත නැවත යෙදෙන්න ඕනේ. සමහර දවස්වල අධ්‍යක්ීම මිහිරි නොවෙන්නට පුළුවන්. ඒක අදාළ නැහැ. ඔබේ යෙදීම හුරුවක් වෙනවා දවසක ඉදිරියට යන්න. මතක තියාගන්න, මහා බෝසතාණන් වහන්සේ එක ආත්ම භාවයකදී අවුරුදු 12ක් මහානදම් පුරනවා. දායකය අහනකොට සත්‍යක්‍රියාව කරනකොට කියන්නේ මේ මහානදමේ මම දවස් 7යි සතුටින් හිටියේ. ඉතිරි අවුරුදු 11යි මාස 11යි දින සති 3ක් මහානකම උතුම් සිවුරු හැර යාම පහත් නිසා මම අතහැරියෙත්. එනුනාසර තිබිලා තියෙනවා මේක අකමැතුණත් මම ඉන්නට ඕනේ. අකමැතුණත් මා සිටිය යුතුයි. අවසානයේදී දායකයා උපදෙස් දෙනවා. දායකයා එක්කඩු පාඩුව තිබුණා. දායකයා කියන අවුරුදු 12ම දන් දුන්නා. එක දවසක්වත් සතුරු නෙවෙයි දන් දුන්නේ කිව්වා වහන්සේට. දායකයාගේ නෝනට කිව්වා බැඳලා හිටියට මේ ළමයාට දෂ්ට කරපු ණයාට වඩා මට මහත්යක් ප්‍රියයි. තුන් දෙනාගෙම අර රෙදි ගැලුණා වගේ යක්ුණේ. ඊට පස්සේ ගෙහෙම උනේ මොකද ඕනෝන්ට අවවාද කරගත්තා. අන්තිමට නෝනත් සතුටින් හිටියා. මහත්ය සතුටින් දන් දෙන්න පටන් ගත්තා. මහා බෝසතාණන් වහන්සේ සතුටින් ගුණධර්ම පූර්ණේ කළා. බ්‍රහ්ම ලෝක පරායන වුණා. ඒ නිසා මතක තියාගන්න, සමහර ආත්ම භාවවලදී සමහර කාලවලදී අපේ හිත ගරා වැටුණත් අපි කරන හොඳ ක්‍රියාව නතර නොකළ යුතුයි. ඒක තමයි වැදගත්ම කරුණ මෙතන තියෙන. දුරේ යුත්තෝ දුරාසබෝ මතිතෝ අති භාරේන සංයුගං නාති වත්තති. අර සමහර ගවයෝ ඉන්නවලු පින්වතුනි, සාමාන්‍ය ගවයාගේ ලක්ෂණයක්. කොච්චර බර දැම්මත් එයා ඒක උසුලාගෙන යනවා. ගවයාට දුක ඉවසන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම රහතන් වහන්සේ ගැන කියන තමන්ගේ දුරය, දුරය කියන කුසල සිත, සෝබන සිත, යහපත් සිත, මේක ධරණ එක ලේසි නෑ. මේක පවත්වන එක ලේසි නෑ. මේක මේන්ටේන් කරන එක ලේසි නෑ. ඒක හරි බරක්. නමුත් ඒක පැවැත්වීමෙන්, මේන්ටේන් කිරීමෙන් තමයි මේ සසර දුකෙන් එතර වෙන්නට පුළුවන්. ඒක අතහැරලා නිකන් හිටියොත්, ඒකට පාවෙන්න දින නිකන් හිටියොත්, සැහැල්ලුවෙන් ඉඳී ඔබ
නමුත් නැවත නැවත ඉපදී මිපදී මෙරි මෙරි යන ගමන භයානකයි. එතරම් තියෙන ප්‍රශ්නේ. පුනරුත්පත්තිය තිබ්බේ නැත්නම් සතර අපාය තිබ්බේ නැත්නම් ගැටුවක් නැහැ. එහෙම ගැටුවක් නැහැ. මෙතන වෙන ප්‍රශ්නයක් එනවා ඉදිරියට. එතන ලොකු ගැටලුවක් එන්නට නියමිතයි. අනුප්පන්න දුකක් තියෙනවා. ගැටලුවක් එන්නට නියමිතයි. ඒ නිසායි අකමැති වුණත් මේ දේ කරන්නට. අකමැති වුණත් කළ යුතුයි මේ සසර දුකෙන්. මරණයට බිය නම්, නැවත නැවත මරණයේ දුකක් නම්, සමහර ආත්මවල පිච්චිලා මැරෙනවා. දැන් දැක්කනේ නේ ගුවන් මේකේදී. නිකන් නෙවෙයි මැරුණේ. පිලිස්සිලා. පෞල් පිටින්. සමහර අවස්ථාවල ගොඩනැගිලි වලට යට වෙලා පන පිටින් වැළලිලා දියේ ගිලිලා සසර සැරිසරනවා නම් මේකට සූදානම් වෙයි. ඒ කියන්නේ සසර හැටි. මේකට නැවත 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 පත්වෙන එක වලකින්නට උන එක විකල්පයයි තියෙන්නේ. ඒ නිසා තමයි කිව්වොතනි අච්චර රාජ්‍ය සම්පත්තියක් තිබිලා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබිලා මේ සියල්ල අතහැරලා මේ ගමන් මාර්ගයේ ගිහිල්ලා නිර්වාණ ධාතු වර්ණා කළේ මේ ටික ආත්මේ මේ ආත්මව ටික කාලයකට මේ සැහැල්ලුවෙන් වාසය කිරීමේ සියල්ල අවසන් නැහැ. තව ලොකු ප්‍රශ්නයක් එන්නට නියමිතයි. ඒ එන්න නියමිත ප්‍රශ්නේ දැනෙන්නට ඕනේ. සිහි වෙන්නට ඕනේ. මේකෙන් කියන්නේ මේ ජීවිතයේ සතුටින් සමාදානෙන් ඉන්න එපා කියන එක නෙවෙයි ඉන්න. නමුත් ඒක අවබෝධ කරගෙන ඉන්න. මේක මේකේ ලොකු ගැටලුවක් ඉදිරියට එන්නට නියමිතයි. එහෙනම් මේකෙන් එතන විය යුතුයි අපි. ඒක එතර වුණ නැත්තම් ඒක බුදුරණන්සේට ප්‍රශ්නකුත් නැහැ. දේශකයාට ප්‍රශ්නකුත් නැහැ. මේ සසංතානේ නම් දුක පැමිණෙන්නේ. ඒ නිසා මේකෙන් එතර වෙන්න මාර්ගය යා යුතුයි. එතර වෙන්න යන මාර්ගය විනෝද ජනක මාර්ගයක් නන් නෙවෙයි ඒක කියන්නට ඕනේ. ඒක මේ අර පිරිස එක්ක සතුටින් පවුල් එක්ක සතුටින් ඉන්නකොට ඇති වෙන ආස්වාද ජනක මාර්ගයක් නෙවෙයි. ඒක කාම භෝගී සත්වයාට අමිහිරි මාර්ගයක්. ඒ මාර්ගයේ තියෙන උච්චතම අවස්ථාව තමයි සාසනික පැවිද්ද. ඒක අතිශය අමිහිරි බහුරයක. ඒක තමයි ඒක ඇත්ත. ඒක ලිහිසි නෑ. මේ මාර්ගය වෙනස්. නමුත් අර දුකෙන් ගැලවෙන්නට ඕන නම් මේකේ යා යුතුයි. හැබැයි මතක තියාගන්න මේ මාර්ගයේ යම් දුරක් යනකොට එක්තරා සැපයක් ඔබ අත්විඳින්නට පටන් ගන්නවා. ඒකට කියනවා නිරාමිස සුවය කියලා. ඒ නිරාමිස සුවය අර කාම සුඛයට වඩා වෙනස් සුවයක්. එදාට මේ මාර්ගය ඔබ සුවසේ ගමන් කරන්නට පටන් ගන්නවා. හැබැයි ඒ සුවයත් අර විනෝද වෙවි ගමන් කරන විනෝද පිරිස් එක්ක විනෝද වෙන විහිළු තහළු කරන ඒ මාර්ගය නන් නෙවෙයි. ඒකට වඩා වෙනස් එකක්. ඒකෙන් කියන්නේ ගිහි ජීවිතේ ගත කරන අය කියන්නේපා කියන එක නෙවෙයි. ඒ විනෝදේ තිබිය යුතු ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක්ට. නමුත් ඔබ ඒකේ හිටියා කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නැත. ඔබට විනෝද වීමට නොහැකි කාලයක් එළඹෙනු ඇත මේ ජීවිතේ. අනිත් ජීවිත ගැන කවර කතාවක්ද? නැති බැරි වෙන නොහැකි වෙන අවස්ථාවක් එළඹෙනු ඇත. ධනය තිබුණත් ශරීරයේ දුර්වල වෙන අවස්ථාවක් එළඹෙනු ඇත. සියලු දේ අත්හරින්නට වෙන අවස්ථාවක් එළඹෙනු ඇත. කර්මානුරූපීව ගිහිල්ලා උපදින කාලයක් එළඹෙනු ඇත. ඒ භවයේ දිව්‍ය තලයට ගියාද ඒනුත් චුත වෙන අවස්ථාවක් එළඹෙනු ඇත. බ්‍රහ්ම තලයට ගියත් ඒනුත් චුත වෙනු ඇත. චක්‍රවර්ති රාජ්‍ය ලැබුවත් ඒනුත් මියන් ඇත. ඒ නිසා ඒ ගමනේදී අනේක විදි සැප සම්පත් සහිතව ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛයන්ටත් ගොදුරු වීමට නියමිතව ඇත. ඒ එන්නට තියමිත දුක් සමූහයෙන් ගැලවෙන්නට තියෙන එකම මාර්ගය මේ ප්‍රතිපත්තිය නිසා විකල්පයකුත් නැත. නමුත් ඒ ප්‍රතිපත්ති මාර්ගයේහි යම් දුරක් යනකොට නිරාමිස සැපයක් අත්විඳගෙන ඔබට මේ නිවන් මාර්ගයේ යාගෙනීමට හැකිවනු ඇත. ඉතින් ඒ නිසා මුල් අවධිය තමයි මේකට අපහසු. මුල් ගමන තමයි මේකේ අපහසු. ඒ ගමනේ හර්ඩල් එක, ඒ කඩුල්ල පැනගත යුතුයි. ඒක පැන ගැනීමට වෙන ක්‍රමයක් නැත. ධර්ම මාර්ගයේ යෙදීමයි කළ යුතු වන්නේ. හොඳට ඩ්‍රයිව් කරන්න නම් කොහොමද? පාරේ බැහැලා ඩ්‍රයිව් කළ යුතුමයි. හොඳට සෙල්ලම් කරන්න නම් පිට්ටනියට බැහැලා සෙල්ලම් කළ යුතුමයි. හොඳට දුවන්න ඕන නම් ට්‍රැක් එකට ගිහිල්ලා දිවිය යුතුමයි. හොඳට සටන් කරන්න ඕන නම් කවයට ගිහිල්ලා සටන් කළ යුතුමයි. ගෙදර ඉඳලා කරන්නට බැරිය. ඒ නිසා ඔබ ප්‍රඥාව සමාධිය දියුණු කළ යුතු නම්, දියුණු කරන්නට අවශ්‍ය නම්, කෙලෙස් දුරු කරන්නට අවශ්‍ය නම් ප්‍රතිපත්තියෙහි යෙදිය යුතුමයි. ඒක අද නොකළොත් කවදා හරි දවසක කරයි නම් එදාට හෝ එදේ සිදු කළ යුතුමයි. ඒ නිසා මේ ප්‍රතිපත්ති මාර්ගයේ දිලා අප සෑම දෙනාම අදිෂ්ඨාන කරගන්නට ඕනේ. පංචවිධ බලය අපේ సంతානිය තුළ ඇති කරගෙන කිසිදු ක්ලේශයකින් කම්පා නොවන තත්වයකට අපේ సంతානිය දියුණු කරගන්නවා කියන ඉඳ ඇති කරගන්න ඒ සඳහා සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියන මම ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අද දවසේදී අපේ MPD පෙරේරා මහත්මයා, චම්පා පෙරේරා මැතිණිය ඇතුළු ඒ විපල, චන්ද්‍රකාන්ති පෙරේරා, ජයන්ති පෙරේරා යන සහෝදර සහෝදරියන් දෙදෙනා ඇතුළුව සියලුම දූ දරුවන් පිරිස එකතු වෙලා තමයි මේ ධර්ම දේශනාව සංවිධානය කරලා මෙතන සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් මේ පවුලේ හැම දිනාම මහා සංඝරත්නයලත් බොහොම අපෝපකාර වෙමින් බොහෝ කාලයක පටන් ශාසනික ගුණධර්මවල යෙදෙමින් ධර්මකාමී ජීවිත ගත කරනවා. දරුවනුත් මේ මාර්ගයේ යෙදෙනවා. මේ සියලු ස්ථානයන් ඉතා ධාර්මිකව පවත්වාගෙන යන බව තමයි අපිට දැනගන්නට ලැබුණේ. ඉතින් අද දවසේදීත් මහා ස්වාමි වහන්සේ නමක් මෙතනට වැඩම කරවලා මහා සංඝරත්නය නියෝජනය කරෝමෙන් ධර්ම දේශනාවක් සිද්ධ කරවා බොහෝ දෙනාට ධර්ම පිපාසය සංසිඳුවා ගන්නට, ධර්මඥාන දියුණු කර ගැනීමට උපකාර කරේ. ඉතින් මේ හැම දිනාගේම විශේෂයෙන් මේ MPD පෙරේරා මහත්මයාට, චම්පා පෙරේරා මැතිණියටත් තමන්ගේ ජීවිතය ඉදිරියේදී කුසල සිතින්ම ගත කරගෙන සියලු කායික මානසික නිරෝගී භාවයේ සුවපත් භාවයේ ඇති කරගෙන මෙලව අභිවෘද්ධිය, පරලොව සුගතිය, කෙලවර නිවන සාක්ෂාත් කරගන්නට මේ කුසලයේ උපනිශ්‍රේ වේවා අපි ආශිර්වාද කරනවා. චන්ද්‍රකාන්ති පෙරේරා, ජයන්ති පෙරේරා යන සහෝදරයන් දෙදෙනාටත්, ඒ සියලුම දූ දරු පිරිසටත් මෙලව දිනුව, පරලොව සුගතිය, කෙලවර නිවන මාර්ගයන කුසලයක් වේවා අපි ආශිර්වාද කරනවා. වසර 58කට පෙර පරලොව සැපත් දිනදාස පෙරේරා, වසර 20කට පෙර පරලොව සැපත් දීලාවදී පෙරේරා යන දෙමව්පියන්ටත්, ඩැනියෙල් අමරසිංහ, චන්ද්‍රාවතී අමරසිංහ යන දෙමව්පියන්ටත් මේ අනුමෝදන් කරමු. ඒ දෙමව්පියෝ සියු දෙනා ඉන්නා වූ තැනකින් සාදු සාදු කියා පින අනුමෝදන් වෙත්වා. තමන්ගේ දුවා දරුවන් විසින් සිදු කළ ඒ අනුමෝදන් වීමෙන් යම් හේකින් දුකට කරදරයකට පත් වී තිබේ නම් මනින් අත මිදෙත්වා, සැපයට පත් වී තිබේ නම් සැපයෙන් අභිවර්ධනය වී සසර වසනා පුරාවටම කල්යාණ මිත්‍රාශ්‍රය ලබා සුවසේ පාරමී සපුරා නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. පරලෝ සැපත් ආතර පෙරේරා මාමාටත්, ඇතුළුව සියලුම ප්‍රඥාතීත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාම ඉන්නා වූ බවලින් සුඛී සෝපත් භාවයට පත් වී සසර ගමන කෙළවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් කරමු. මෙම ධර්ම ශ්‍රවණමය පුණ්‍ය කර්මයෙන් උපන්නා වූ අකුසලයන්ගේ බලය, උපන්නා වූ කුසලයන්ගේ බලයෙන් අප සියලු දෙනාටත්, පැමිණ සහභාගී වූ සියල්ලන්ටත්, මෙම ආයතනයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් කරන්නා වූ ව්‍යාපාර රැකී රක්ෂා කටයුතු ආදී සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වීමටත් කල්යාණ මිත්‍ර ඇසුර ලබා සම්‍යක් දෘෂ්ටි පිහිටා භයංකාර සසරින් එතරව ඉක්මන් භවයකදීම නිවනින් සැනසෙන්නට මේ සියලු කුසලයෝ හේතුඵලිෂ්ඨේ වේවා කියලා ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම දේශකයාණන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවයත් ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා පිෂ්ඨ වේවා කියලා අපි සතුටු සිතින් අනුමෝදන් වෙනවා. ඉතින් අවසාන වශයෙන් මේ පෙරේරා පවුලේ මේ සියලු දෙනාමත් ධර්ම ශ්‍රවණය සඳහා පැමිණා වූ සියලු දෙනාමත් පටිගත කිරීම ආදී සිදු කරා වූ ඒ වගේම සංවිධාන කටයුතු සිද්ධ කළා වූ සේවක මණ්ඩලය ඇතුළු හැම සියලු දෙනාටම ආශිර්වාද කරනවා. පින්වත් හැම දෙනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක් සිද්ධ වේවා. කරන කියන රැකී රක්ෂා කටයුතු, ගේදොර වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වීමට මේ සියලු කුසලයේ කරස හේතු වේවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ගඩයකින් මෙන් සියලු සම්‍ය ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. උපපීලක උපඝාතක කර්ම විපාකයන් යටපත් වේවා. උපස්තම්භක කර්මයන් නැවත නැවත මතු වේවා. හෙළන හුස්ම රැල්ලක් ගානේ, ගෙවන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ රත්නත්‍රයේ සතු අසීමිත ගුණානුභව බලයෙන් නිරතුරුව ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වසවිස විපත්ති වලකීවා. ලෞකික දියුණුවෙන් පමණක් සෑහීමටපත් නොවී ආධ්‍යාත්මයේ දෙසට තව තවත් සිත නැඹුරු වේවා. සත්‍තිසි බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණු වේවා. උපනුපන්නාත්ම භාවයන් නීදී දෙවි මිනිසාදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූප දේශ වාසය ත්‍රි හේතුක ප්‍රතිසන්ධිය ජාති ස්මරණක් ඥානීය සහ සම්මා දිට්ඨි උපත ලබා සුවසේ පාරමී සපුරා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී කමින වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටම මේ සියලු කුසලයෝ හේතුපනිශ්‍රේ වේවා කියලා පිටුවා ගන්නසිත. ඒ වගේම සියලු දෙනාගේම නමින් මිය පරලොව ගිය දෙමාපිය ඥාති මිත්‍රාදී සියලු දත්තයෝ පින් අනුමෝදන් වෙත්වා. දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා. සැපයටපත් වූ සැපෙන් අදිවර්ධන වී කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා. පින් අනුමෝදන් කරමු. ආත්මාරක්ෂක වූද, ලෝකපාලක වූද, මෙම ආයතනයට ප්‍රදේශයට අධිගෘහිත වූද සම්‍ය දෘෂ්ටික දිව්‍යරාජ මණ්ඩලයෙන් පින් අනුමෝදන් වීමෙන් දිවිවෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා. බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දිවිවෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. මෙසේ ප්‍රාර්ථනා පිටුවාගෙන දෙවියන්ට ඥාතීන්ට පින් පෙත් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ආකාසත්තා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසත්තා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසත්තා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ. සබ්බං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ. සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ. සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සංඝ දුක්ඛා පංචතෝ මහ සංඝ රත්නයේ වෙන ආශිර්වාද කරනවා සම්භීතියෝ යංජන්තෝ සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු